මීළඟට හරිනි මන්ත්‍රීතුමි ඔබතුමියට විනාඩි 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මම හිතන්නේ අධ්‍යාපන ඇමතිතුමාගේ කතාව අහගෙන ඉන්නකොට මම එකක් කියන්න ඕනේ. අධ්‍යාපන ඇමතිතුමා, අපි ප්‍රශ්න ඉදිරිපත් කරනකොට ඉතාමත්ම සාවධානව ඒවට උත්තර හොයන්න උනන්දුවක් දක්වලා තියෙනවා, සහ අවශ්‍ය වෙලාවට රැස්වීම තියලා අපිට කතා කරන්න අවස්ථාව ලබා දීම අගය කරමින් මම මේ මතු කරන්නේ. ඔබතුමා කතා කරනකොට මට පැනනැගුණ ප්‍රශ්නය ඔබේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියද ඔබ නියෝජනය කරන්නේ කියලා. ඔබතුමා හරිම ප්‍රායෝගිකව මේ ප්‍රශ්න මතු කරාට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන හොයලා බලනකොට ඒක සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ ප්‍රතිපත්ති සම්පාදනයක් සිද්ධ වෙනවා කියන එක පැහැදිලි. මම නිකන් සරලව අහන්නේ ඔබතුමා ඔය කියන එක ගැන හිතලා බලනකොට මේ ළඟදී ඉදිරිපත් වෙලා තියෙන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ National Education Reform Framework එකක් කියලා එකක් තියෙනවා. ඒකේ මම හිතන්නේ ඔබතුමා කියන ඔය ගැටලු එකක්වත් හරියට හඳුනාගෙන ඒවට පිළිතුරු ලබා දීලා තියෙනවා කියලා. ඒකෙන් එන්නේ හාත්පසින්ම වෙනත් එකක්. අතිශයින්ම භයානක නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනසෙන ප්‍රතිපත්තියක් ජනාධිපති කාර්යාලයෙන් නිකුත් වෙලා තියෙන්නේ. මම දැක්කා රාජ්‍ය ඇමතිගේ සමාජ මාධ්‍යයත් දාලා තියෙනවා ඔබතුමාත් ඒ පිළිබඳව දන්නේ නැහැ කියලා. ඉතින් එතකොට මේකයි මං හිතන්නේ ප්‍රශ්නේ. අමාත්‍යතුමා, ඔබතුමාත් ඉතිහාසයේ ඉඳන්ම මේ කතා කරා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඔබ දන්නවා ගුරු වැටුප් විෂමතාවය ඇත්තටම ආරම්භ වෙන්නේ 1994. අනාධ්‍යන කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රශ්නයක් ඒ ඉතාමත්ම බරපත් කාලයක් තිස්සේ උද්ගත වෙලා තියෙන ප්‍රශ්නයක්. එතකොට මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එනේන ආණ්ඩුව මැදිහත් වෙන විදිහේ ඇඩ්හොක් විදිය නිසාම තමයි මේ ප්‍රශ්න එන්න උග්‍ර වෙලා තියෙන්නේ. ඉතින් කොතනින් හරි මේ ප්‍රශ්න විසඳන්න පටන් ගන්න එපැයි. කොතනින් හරි ඉතිහාසයේ වෙච්ච වැරදි නිවැරදි කිරීම සඳහා යම් කිසි තීන්දු තීරණ ගන්න වෙනවා. එතකොට අද දවස වෙනකොට අපේ අධ්‍යාපන ක්‍රමේ, අධ්‍යාපන ශාස්ත්‍රයේ පැන නැගිලා තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අපේ මානව සම්පතේ තියෙන ප්‍රශ්න. ඒ ගුරු වෘත්තිය, අනාධ්‍යන කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලු දෙනාගේම වෘත්තිය භාවය රැක ගැනීමට අපොහොසත් වීම, ඒක වැටුප් පිළිබඳ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම ගුරු සේවය තුළ ඒ වැටුප් වැඩි කරමින් ඒ වෘත්තිය සමිතිය එක්ක ආපු එකඟතාවයන් ක්‍රියාත්මක නොකිරීම තුළ තමයි මේ අර්බුදය පැන නැගලා තියෙන්නේ. ඒ හා සමගාමීව අපි යෝජනා කරන්නේ ගුරු සේවයේ ගුණාත්මක භාවය වැඩි කිරීමට නිසි විදියට පියවර ගත යුතුයි. එතකොට මේක හරියට සිද්ධ වෙන්නේ නැති නිසා ඉතිහාසය තුළ වෙච්ච වැරදි ඒවා නිවැරදි නොකිරීම තුළ තමයි එන්න මේ ප්‍රශ්නය මේ තැනට බරපතල තැනකට ඇවිල්ලා තියෙන. දැන් ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අවුරුද්දකට කීප වතාවක් උදාහරණයක් ඇටියට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වැහෙනවා. ඒක තුළ දැන් මේ වෙනකොට ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන ශිෂ්‍යාවන් ඇතුළත් වෙලත් නැහැ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ නිකුත් වෙච්ච ඒ ළමයි අරගෙනත් නැහැ. මේ අවුරුද්ද දැන් ප්‍රතිඵලත් නිකුත් වෙලා. Can you respond after I finish? Because I have only 8 minutes. You can respond after I'm done. I only have 8 minutes. Please let me speak.
Oh, Amantuma. Right? So don't establish wrong things.
That is not correct. ඔන්ලයින් පටන් අරගෙන තිබ්බට ළමයින් විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙලා නැහැ. ඒ ප්‍රශ්නේ තාම තියෙනවා. දැන් නිකුත් වෙලා තියෙන රිසල්ට්ස් උත් නිකුත් වෙලා තාම ඊට ඉස්සෙල්ලා බැච් එක හරියට පටන් අරගෙන නැහැ. එතකොට ගරු සභාපතිතුමනි මේ විදියට ඒ වගේම දැන් ග්‍රැජුවට් එම්ප්ලොයිමන්ට් ස්කීම් එකක් පටන් අරගෙන තිබේ. රැකියාව ලබා ගැනීමට ඔවුන්ගේ ඔරිජිනල් සර්ටිෆිකේට්ස් විශ්වවිද්‍යාලවලින් ලබා ගත යුතුයි. මේ තියෙන තත්ත්වය තුළ ඒක ලබා ගන්නත් බැරි වෙලා තියෙනවා. ඉතින් මේ මම කියන්න හදාන්නේ මේ විදිහට අපි ප්‍රශ්නවලට හරියට මැදිහත් නොවීම තුළින් මේ සිස්ටම් එක මේ විදිහට අකර්මණ්‍ය වෙන්න ඉඩ දීලා තියෙනවා. ඒක කාගේ වාසිය සඳහාද කියන එක ප්‍රශ්නයක් ඇත්තටම පැන නගිනවා. මේ විදිහට විශ්වවිද්‍යාල පැන නගින අපිට හැමතිස්සම ඉතිහාසය ගැන මේක 1994 2015 මේ ප්‍රශ්න පැන නැගුණේ කියන එක අදාළ නැහැ. ඒ ප්‍රශ්නවලට හරියට අපිට විසඳුමක් ලැබිය යුතුයි. එතකොට ඇත්තටම අපි දකින විදිහට මෙතන ලොකුම ප්‍රශ්නේ ආණ්ඩුව තුළ එකඟතාවයක් මතද මේ තීන්දුව తీරන ගන්නෙ. ආණ්ඩුව ඇත්තටම බලය තියෙන්නේ කාටද මේවා මැදිහත් වෙලා හරියට විසඳන්න. මොකෝ අමාත්‍යතුමා ඒකට එක විසඳුමක් යෝජනා කරනකොට තව පැත්තකින් තව එකක් එනවා. උදාහරණයක් ඇටියට මමම මැදිහත් වෙලා අමාත්‍යතුමා එක්ක සාකච්ඡාවක් කරහා මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිනිකල් ට්‍රේනිං පිළිබඳ ඒක පිළිබඳ සාකච්ඡාවක් යනකොට මේ නෙවිල් ෆර්නෑන්ඩෝ ඉස්පිරි රෝහල ඒ වෙනුවෙන් වෙන් කරනවා කියන සාකච්ඡාව ආවම සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම එතන කිව්වා ඒක කරන එකට අවම වශයෙන් අවුරුදු දෙකක් යනවා, විශාල මුදලක් වැය වෙනවා කියලා ඒ ණය පියව ගන්න. නෙවිල් ෆර්නෑන්ඩෝ හොස්පිටල් එක රජයට තියෙන ණය බේර ගන්න වෙනවා කියලා ඉස්සෙල්ලා. දැන් මේ අවුරුදු දෙක යනකම් එතකොට ක්ලිනිකල් ට්‍රේනින් කොහෙද සිද්ධ වෙන්නේ? එතකොට ඒ රැස්වීමේදී යෝජනා වෙලා තිබ්බා කළුතර නාගොඩ රෝහල පාවිච්චි විය යුතුයි, ඒක වැඩිය ප්‍රායෝගිකයි කියලා. දැන් මම දන්නවා එතන ශිෂ්‍යාවන්ගේ කැමැත්තක් තියෙනවා නෙවිල් ෆර්නෑන්ඩෝ රෝහලට යන්න. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කිව්වා පැහැදිලිව මේකට අවුරුදු දෙකක්වත් යනවා කියලා. එතකොට මේ අවුරුදු දෙක ඇතුළත මොකද්ද සිද්ධ වෙන්න යන්නේ? දැන් ආයුර්වේද විශ්වවිද්‍යාල කෝසස් ආරම්භ කරලා තියෙනවා, ඒගොල්ලන්ට ක්ලිනිකල් ට්‍රේනින් යන්න තැන් නැහැ. කෝසස් 800 ගානක් තියෙනවා කියලා වෙන්න පුළුවන්. නමුත් ඒවට අදාළ කෝසස් වලට අදාළ ට්‍රේනින් යන්න තැන් නැත්තම් ඒවා හරියට රෙකග්නයිස් කරන්න ක්‍රියාවලිය හරියට සිද්ධ වෙලා නැත්තම් කෝසස් නිකන් ඔෆර් කරලා ඇති තේරුමක් නැහැ. එතකොට ඒවා ආරම්භ කරනකොට මේ ක්‍රියාවලිය ගැන අවබෝධයක් එක්ක තමයි ඒවා පටන් ගන්න ඕන. නැත්තම් අවසානයේදී
ඒ ධර්මමන්ත්‍රීතුමිය ඔබතුමීට තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඒ ශිෂ්‍යයන්ගේ තුල තමයි ශිෂ්‍යයන්ට තමයි මේ ප්‍රශ්න වලට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඔවුන් කෝසස් කරනවා, ඔවුන් බලාපොරොත්තු වෙනවා අවසානයේදී යම් කිසි විදියට ඒ ලබන ඩිග්‍රී එක හරහා ඔවුන්ට රැකියාවක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් එවැනි තත්ත්වයක් උදා වෙන්නේ අද තියෙන මේ අපි හිතනවා දේශපාලඥයන් හැටියට පාර්ලිමේන්තුවට වැඩක් නැහැ, විෂය නිර්දේශය කොහොමද සිද්ධ විය යුත්තේ කියන එක. ඒක අපේ වැඩක් නෙවෙයි. නමුත් අපේ වැඩේ ඒ ආයතනික ව්‍යුහය හරියට හදන එක. NIE එකද NEC එකද අධ්‍යාපන අමාත්‍යංශයටද අවශ්‍ය පහසුකම් දෙන එක, ආයතන ව්‍යුහය හරියට හදන එක, එතන ඉන්න නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම හදන එක තමයි අපේ කාර්යභාරය විය යුත්තේ. නමුත් ඓතිහාසිකව සිද්ධ වෙලා තියෙන මේ ආයතන ව්‍යුහයන් දුර්වල කිරීම තුළින් ඒ එක ආයතනයක්වත් ඔවුන්ට අවශ්‍ය විදියට ඔවුන්ගේ ඒ නිලධාරීන්ගේ තියෙන දැනුම පාවිච්චි කරලා පක්ෂපාතී ලෙස කටයුතු කිරීමට නොහැකි වීම. ඉතින් එතකොට එක එක අවස්ථාවලට එක එක තියෙන මොකක් හරි ලෝකේ තියෙන මොකක් හරි කතාවක් හරිද STEM education කියලා එකක් පටන් ගත්තා. දැන් STEM education පරණයි කියන එක අපි කවදද පිළිගන්නේ? ඒක හරියට තේරුම් ගන්න නැතුව හරි. ඉතින් මේ විදිහට මොකක් හරි වචනයක් අල්ලගෙන එක එකෙනා දුවනවා හරි. ඉතින් එතකොට මේක නෙවෙයි අපි ආයතන තපර 30ක් දෙන්න ගරු සභාපති. අපි නෙවෙයි විෂය නිර්දේශ කරන්නත් ඕනේ. අපි නෙවෙයි සිලබස් එක මොකද්ද කියන එකද අපේ දේශපාලඥයන්ගේ ආණ්ඩුවේ වගකීම විය යුත්තේ. මේකට අවශ්‍ය ප්‍රතිපාදන දෙන එකත් දේශපාලන මැදිහත් වීම නොකර නිලධාරීන්ට ඔවුන්ගේ කටයුතු හරියට කරගෙන යන්න දෙන එක. නැත අපිට අපේ අපේ තියෙන හොබි හෝසර්ස් අරගෙන ඒකත් එක්ක දුවන එක නෙවෙයි. ඒකෙන් තමයි මේ අවුල ඇවිල්ලා තියෙන්නේ. මේ වැටුප් විෂමතාවය ඇවිල්ලා තියෙන්නේ දේශපාලඥයන්ගේ මැදිහත් වීම තුලින් මේවා අවුල් කළා. ඉතින් මේවා කවදා හරි විසඳන්න ඕනේ. මොකද මේක විසඳුවේ නැත්තම් මේ රටේ පුරවැසියන් විශේෂයෙන්ම අපේ ශිෂ්‍යයන්ට තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඔවුන්ගේ අනාගතය පිළිබඳ විශාල ගැටලු පැන නැගිලා තියෙනවා. ඉතින් කවදා හරි මේ කාලය අවසන් අපේ කාර්යභාරය මොකද්ද කියලා හඳුනා ගන්න, නිලධාරීන්ට ඔවුන්ගේ වැඩේ කර ගන්න දෙන්න, ආයතන ව්‍යුහය ශක්තිමත් කරන්න, ආයතන ව්‍යුහයට පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් මානව සම්පතත් මුදලුත් හරියට වෙන් කරන්න. එච්චර තමයි අපිට මා හිතන්නේ අපෙන් විය යුත්තේ.
බොහොම ස්තුතියි. ඔව් ඔව් රාජිත ඇමතුමා.
ගරු සභාපතිතුමනි, මේ මම අර සයිටම් එක ගැන කිව්ව සයිටම් ආයතනය ගැන මේ මහාචාර්ය ආචාර්ය හරණිසම් අමරසූරිය මෙතනේ කියපු එක මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා. මොකද අද ඇත්තටම මේ අධ්‍යාපන අමාත්‍යාංශය සමහර නිලධාරී සහ එතන ඉන්න අය ඩීන්ස්ලා එක්කවෙලා මේක කරන්න හදනවා. දැන් මොරටුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය සායනික පහසුකම් සැපයන්න තමයි අපි කළුතර හැදුවේ. කළුතර රෝහල, ඒක ශික්ෂණ රෝහලක් කරා. ඒකේ මෙඩිසින්, මේ සර්ජරි, පීඩියාට්‍රික්ස්, ජිනන් ඔප්ස්, සයිකැට්‍රි, මේ මේජර් ස්පෙෂලිටිස් පහම අද ඔක්කොම යුනිට්ස් හදලා වෙනම පීඩියාට්‍රික් ඇන් මැටර්නල් හොස්පිටල් එකක් හදන්න ඉදන්සල්ලි විශාල, මේ එල්ආර්එච් එකට වඩා වැඩි වැඩි හොඳ. එතකොට මේ ඔක්කොමත් තියෙද්දී දැන් කියනවා මේක ගෙනියනවා සයිටම් එකට කියලා. හරි, මෙඩිකල් ෆැකල්ටි එක හදන්නත් කොයිකායකත් එක්ක සාකච්ඡා කරලා ඒ ඔක්කොම වැඩපිළිවෙල දාලා තියුනේ දොඩංගොඩ කළුතර. මේකල මේක ප්ලෑන් කරේ එහෙමයි, ෆැකල්ටි එක මෙඩිකල් ෆැකල්ටි එක යුනිවර්සිටි එකේ කළුතර තියන්නේ. එතකොට දැන් මේ ඔක්කොම එකෙන් එක වෙනස් වෙලා දැන් මොකටද කියලා අහන මම මුදල් බිලියන ගාණක් වියදම් කරලා ටීචින් හොස්පිටල් එකක් කළුතර හැදුවේ මොකටද? සයිටම් එකට ගෙනියනවා. දැන් සයිටම් එක ගත්තෙත් ආණ්ඩුවට මම. ඒ වෙලාවේ මම බැනුම් ඇහුවා හැමෝගෙම. නමුත් මම ආණ්ඩුවට ගත්තේ ඉඳන් තමයි ඔක ආණ්ඩුවේ තියෙන්නේ. එතකොට සයිටම් එක එකේ කිසිම පහසුකමක් නැහැ මේ ස්පෙෂලිටිස් කරන්න. ඒක කරනවා නම් ඒක තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නේ මේක අවුරුදු දෙකක් යනවා මේක හදන්න. ඉතින් එතකොට ළමයි ඉන්නේ කොහොමද? මෙතුමිය කියන එක සම්පූර්ණ සත්‍යයක්. මේක ඔබතුමා මේ රාජ්‍යමතුමා සම්පූර්ණයෙන් මේ කතා කරලා අඩු ගානේ රැස්වීමක් ඇඳවන්න අපි දේශපාලනේ පැත්තක තියලා අපි ඇවිල්ලා කතා කරන්න මේවා ගැන. නැත්තම් මහා අර්බුදයකට පත් වෙනවා. ඒකත් අර්බුදයක් කළා ඔබතුමාලට තව ආපහු විසඳුම් හොයන්න වෙනවා.
ඊළඟට ගරු මරික්කාල් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
මුල අසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කියන්න ඕන දැන් අද අධ්‍යාපන අමාත්‍යාංශ සම්බන්ධව විවාදයක් තිබ්බත් පහුගිය දවස්වල ඇතිවෙච්ච ගංවතුර තත්ත්වයත් එක්ක කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වසම් 36කට අධික ප්‍රමාණයක් පීඩාවට ලක් වුණා සුළු ගංවතුර තත්ත්වයට. මේකදී අපි පැහැදිලිව කියන්න ඕන මුල අසනේ ගරු මන්ත්‍රීතුමනි, 2016 දී විශේෂයෙන්ම මිලිමීටර 180ට වහින කාලාවෙත් මහ ගංවතුරක් ආවා. 27,000කට වැඩි පවුල් ප්‍රමාණයක් අසරණ වුණා. ලක්ෂ මිලියන 2,300ක් පමණ වන්දි ලබා දෙන්න සිද්ධ වුණා. ගංවතුර බැහැල යන්න විශාල දවස් ප්‍රමාණයක් ගියා. නමුත් මේ පාර මිලිමීටර 450ට බයින වෙලාවෙත් සුළු ගංවතුර තත්ත්වයක් තමයි ආවේ. විශේෂයෙන්ම පැහැදිලි කරන 2016 ගංවතුරෙන් පස්සේ අපි යහපාලන රජය කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුරත් ඉන් පිටතත් ෆ්ලඩ් ගේට් හදලා, නාගලගම් වීදියේ පොම්පාගාර හදලා, අඹතලයේ පොම්පාගාරයක් හදලා ගංවතුර පාලන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා තමයි මේ මට්ටම නඩුනේ. නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕන ඒ සම්පූර්ණ ව්‍යාපෘතිය ඉවර කරගන්න බැරි වුණා යහපාලන රජය නැතිවීමත් එක්ක කළුපාලම සහ බෝධිපටුම වගේ ගහන්න තිබ්බ පොම්පාගාර නිර්මාණය කරන්න මේ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ නිසා තමයි අද මේ තරම් මේ පීඩාව ලක් වෙලා තියෙන්නේ. එහෙම නොවුණා නම් ඒ පොම්පාගාර තිබ්බා නම් මීට වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ ගංවතුර තත්ත්වය බලපාන්නේ. ඒ වගේම ගංවතුර බැස යෑම ඉතා ඉක්මනින් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන මම මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමාට, වර්තමාන ජනාධිපතිතුමාට පැහැදිලි කරලා 2022 10 මාසේ 31 අයවැය මුදල් වෙන් කරන්න කියලා, 2023 වර්ෂයේ අයවැය මුදල් වෙන් කරලා කියලා මම ලිඛිතව ඉල්ලලා තියෙනවා. අද මේ වෙනකන් ඒක ගැන මොකුත් වෙලා නැහැ. මං ඒ ලිපිය සභාගත කරනවා. ඒ වගේම මේ පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා මේ ශ්‍රී ලංකා ඉඩම් කොට කිරීමේ සංස්ථාවට දැනුම් දීමක් කරලා තියෙනවා ප්‍රාදේශීය ලේකම්වරයා 2023 දහවැනි මාසේ 9 වෙනිදා. නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා මේක යොමු කරාට SLRDC එකට රජයේ මුදල් වෙන් කරන්න නැති නිසා ඒ කටයුත්ත සිද්ධ වුණ නැහැ. ඒ නිසා මේ කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගංවතුර පාලනය සඳහා තව වැඩ තුනයි ඉතුරුලා තියෙන්නේ. එනිසා හැම අවුරුද්දේම වෙසක් පොහේට සමගාමීව මේ ගංවතුර එන එක නවත්තන නම් තව මිලියන 700ක විතර වැඩක් තියෙන්නේ. බෝධියපටමගේ පොම්පාගාරයක් ඉදිකිරීම සහ කළුපාලමේ හදලා තියෙන මේ ෆ්ලඩ් ගේට් එකට පොම්පාගාරයක් ඉතාම වේගෙන් මේ වතුර ගඟට අදින්න පුළුවන් විදියට ඉදිකිරීමත් ඒ වගේම කොයිලවත් හන්දියේ එතනින් තමයි වතුර කැරකෙන්න ගන්නෙ. ඒ නිසා එතන අර එහා පැත්තේ බීගම පැත්තට දාලා තියෙන වගේ තාප්පයක් වැනි ආකාරයක වතුර ඇතුළට නොඑන්න මේ දැමීමෙන් මේ ප්‍රශ්නය සෑහෙන දුරකට පාලනය කරන්න පුළුවන්. මොකද හේතුව මේ ගං වතුරාම ජනතාව දුක් විඳිනවා. කඳ ඌරුවලට යනවා. ඒ ළඟට ඒකට බත් බෙදන්න ඕන. බත් ප්‍රමාද වුණාම පිළුණු වෙනවා. අද දවසෙත් යම් ප්‍රමාණයක් පිළුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැටලුකාරී තත්වයෙන් සම්පූර්ණ විසඳුමක් ලබා දීම සඳහා මේ වැඩ කටයුතු තුන තමයි සිදු කළ යුත්තේ. එහෙම නැතුව මේක ආවම ඇවිල්ලා බලලා සාකච්ඡා තියලා මේ කතා කරගෙන ඉන්න කෙනෙක් විශේෂයෙන්ම කියනවා මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වුණත් පෞගිය සඳුදා ගංවතුර ආපු වෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබිච්ච සාකච්ඡාවට අනාරාධිතව තමයි මම ගියේ. හැබැයි මම සතුට වෙනවා මේ ව්‍යාපෘතිය පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් විදිහට ඒ සාකච්ඡාවේදී කළ යුතු දේ පිළිබඳව ඒ අදාළ නිලධාරීන්ට සහ ආපු දේශපාලන අධිකාරිය දැනුවත් කරන්න හැකියාවක් මේ ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාට මම පැහැදිලිවම කිව්වා මේ චක්‍රලේඛන වෙනස් කරන්න කියලා. මොකද මේ චක්‍රලේඛනේ තියෙන්නේ අවතැන් වුවන් කඳවුරට ආවම තමයි කෑම දෙන්නේ. හරිද? එතකොට අවතැන් වූ අය ගෙවල් වල ඉන්න අය දැන් මේ අපේ පළාත්වල තියෙන ගෙයක් සාමාන්‍ය පයින්කක් ගැහුවොත් දොරට මේ දොර කඩන් වැටෙනවා. ඒ නිසා ඒ අය කැම්ප් එකට යන්නේ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමාට මම කිව්වා ඉන්පස්සේ තමයි එතුමා චක්‍රලේඛනය වෙනස් කරලා මේ ගෙවල් වල ඉන්න අයට කැමලි බාධින් සඳහා ක්‍රියාත්මක කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන්න සිදුනේ. හැබැයි මම කියන්න ඕන දැන් බඩුමිල ඉතාම වේගෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. වතුර බිල් කරන්ට් බිල් හැම එකම වේගෙන් ගිහිල්ලා තිනවා. හැබැයි ආපදාවන්ට ලක් වූ අයට ලබා දෙන සහන සඳහා ලබා දෙන මුදල් මේ ඉහළ ගිහිල්ලා නැහැ. දැන් මුලාසන ගරු මන්ත්‍රීතුමනි බත් පැකට් එකක් කීයද කඩේ? හැබැයි රුපියල් 150යි ආණ්ඩුව වෙන් කරලා තියෙන්නේ. එක පුද්ගලයෙකුට කෑම වේලකට රුපියල් 150යි දවසටම 450යි. මන් දන්නේ මේකට මේකෙන් ගන්න පුළුවන්ද කියලා ඉවරලා. ඒ නිසා තමයි පිරුණු කෑම ලැබෙන්නේ. ඒ නිසා තමයි මේ සමහර තැන්වල මේ නිසි පෝෂ්‍යදායී ආහාර වේලක් නැතුව ලැබෙන්නේ. ඒ නිසා අපි ඊටාම පැහැදිලිවම කියනවා මේ චක්‍රලේඛනය වෙනස් කරන්න ඕන. මේ ලබා දෙන මුදල් අදට ගැලපෙන විදිහට මාකට් මේ ප්‍රයිස් එකට මේ හදන්න ඕන. ඒ වගේම මේ එදිනදා වේල හම්බ කරගෙන ජීවත් වෙච්ච ජනතාව ගං වතුරෙන් යට වෙලා ඔවුන්ගේ නිවාස වලට යනකොට නිවාස පිරිසිදු කරන්න අමුතුවෙන් වීදමක් යනවා. ඒ වගේම අර්ධහානි වෙච්ච දේවල් හදා ගන්න වෙනම යනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේකට මුදල් ලබා දෙන්න. ඒ මුදල් ලබා දීලා විතරක් හරියන්නේ නැහැ. ඒ වගේම අපි ජනාධිපතිතුමාට රජයටත් කියනවා මේකට මේ මාස්ටර් ප්ලෑන් එක හදලා ඉවරයි. තව අමුතුවෙන් කොමිටු හදන්න දෙයක් නැහැ. ඒ මාස්ටර් ප්ලෑන් එක හදලා ඒකේ සැලකිලි වැඩ කොටසක් කරපු නිසා තමයි සුළුගම් වතුරක් වුණේ. ඒ නිසා වතුර බහැලා යෑම සඳහා කළ යුතු මාස්ටර් ප්ලෑන් එක ඉතුරුලා තියෙන පොම්පාගාර දෙක ඉදිකිරීම සඳහා මුදල් වෙන් කරන්න. එහෙම නැතු ආපදාව ආවම ජනාධිපති මාධ්‍යංශය අන්න ජනාධිපති ප්‍රොම්ප්ට් ඇටෙන්ෂන් දෙන්න කිව්වා. කෑම දෙන්න සල්ලි රිලීස් කරන්න කියලා වැඩක් නැහැ. ඒ මහජනතාවගේ බද මුදල් නාස්ති නොකර මේ ශේ ඉතුරු කාලය තුල මේ හදන්න ආරම්භ කරලා වැඩ කරගෙන යාම සඳහා සම්පූර්ණ මුදල නොවුනත් ඒකෙන් භාගයක් ලබා දීලා වැඩ ආරම්භ කරා නම් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ
ඒ මන්ත්‍රීතුමා විනාඩි දෙකක්
ඔව් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ඒ ටික කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕන කැලණි ගඟ දිගේ එන වතුර ටික එතකොට මොයේකට පළල් කිරීමේ ව්‍යාපෘතියකුත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ලෝකේ අනිත් රටවල් වල ක්‍රියාත්මක වෙන වගේ ඒ එවැනි දෙයක් කරලා මේ පොම්පාගාරට ගහදුවොත් විශේෂයෙන්ම කඩුවෙල ඒ වගේම හෝමගම අවිස්සාවේල්ලෙන් එන වතුර පුනත් ඉක්මනට මුහුදට යවා ගන්න ක්‍රමයක් මේකෙන් හදලා පාලනය කරන්න පුළුවන් කියන එක තමයි මේ අපි කියන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕන විශේෂයෙන්ම ශ්‍රී ලංකා ඉඩම් කොට කිරීමේ සංස්ථාවට ඒ අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙයිලා මේ වැඩ කටයුතු ආණ්ඩුවට ආරම්භ කරන්න කියලා අපි යෝජනා කරනවා. ඒ ආණ්ඩුව ආරම්භ නොකරොත් මම අද පැහැදිලිවම කියන්න කැමතියි තව මාස 3කින් එන අලුත් ආණ්ඩුවක් යටතේ නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශය හරහා SLRDC එකත් වාරි මාර්ගයකත් එකතු කරගෙන මේ පොම්පාගාර හැදීමත් ඒ වගේම මේ මේ කොයිලවත්ත හන්දියේ ඒ වතුර ඉක්මනින් බහින තැනින් ඒ එතන බැම්ම හැදීමත් අපි ඉදිරි රජයක් යටතේ කටයුතු මේ මේ කටයුතු කරලා ඒ සම්පූර්ණයෙන් මේ ගම් වතුර 90%ක් පාලනය කිරීම සඳහා වූ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මේ ගම් වතුර අද හවස වෙනකොට සම්පූර්ණයෙන්ම බැහැලා ගියයින් පස්සේ මේ ගෙවල් වලින් ජනතාවට ලබා දිය යුතු ආධාර ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද හේතුව කොළොන්නාවට චන්ද කාලට නම් නැන්දේ මාමේ අයියේ අක්කේ කියලා ඔක්කොමලා ආවා. ඔක්කොමලා එනවා. කතා කරන්නේ නැහැ. හරිද? දැන් මෙතන දැන් සමහර මේ දැන් අධ්‍යාපන ඇමතුමක් කතා කරා එක වචනයක් ඒ ගැන කිව්වේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ කටයුතු ටික කඩිනමින් ආරම්භ කරලා ජනතාවට සහන ලබා දෙන්න කියලා කිව්වා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට චාල්ස් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
நன்றி தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, இன்று எதிர்க்கட்சியினால் கல்வி அமைச்சின் கல்வி துறையில் இருக்கின்ற குறைபாடுகள் தொடர்பாக பாராளுமன்றத்தினுடைய கவன ஈர்ப்புக்காக பிரேரணை ஒன்று முன்வைக்கப்பட்டிருக்கிறது. இந்த விடயம் தொடர்பாக குறிப்பாக வடமாகாணத்தை பொறுத்தவரையில் காப்புதர உயர்தர பரீட்சை பெறுபவர்கள் தற்பொழுது வந்திருக்கிறது. பெறுபவர்களில் மற்ற மாகாணங்களுடன் ஒப்பிடும்போது அவர்கள் தங்களுடைய முயற்சியால் சிறந்த பெறுபவர்களை பெற்றிருக்கிறார்கள். ஆனால் நான் இங்கு குறிப்பிட விரும்புவது என்னவென்று சொன்னால், மற்ற மாகாணங்களோடு ஒப்பிடுகின்ற போது அங்கு ஆசிரியர் பற்றாக்குறை அதிகமாக இருக்கிறது. குறிப்பாக காப்புதர உயர்தர பாடங்களுக்கான ஆசிரியர்கள் பற்றாக்குறையாக இருக்கிறது. அண்மையில் ஜனாதிபதி அவர்கள் வந்து கிட்டத்தட்ட 356 பேருக்கு நியமனங்கள் வழங்கி வைத்தார். இருந்தாலும் அது மாகாண பாடசாலைகளுக்குரியது. மாகாண பாடசாலைகளிலும் இன்னும் வெற்றிடம் இருக்கிறது. மத்திய பாடசாலைகளிலும் இன்னும் வெற்றிடம் இருக்கிறது. குறிப்பாக அண்மையில் அமைச்சர் சுசில் பிரேமஜெயந்தி அவர்களிடம் சென்று மன்னார் சென்ட் சேவியர் காலேஜில் இருக்கின்ற ஆசிரியர் பற்றாக்குறை தொடர்பாக நான் அவரிடம் கதைத்த போது அவர் அதோடய கவனம் செலுத்துவதாக கூறி செயலாளருக்கு தன்னுடைய என்னுடைய கடிதத்தில் அவர் மினிட்ஸ் பண்ணி தந்திருந்தார். நான் அதை செயலாளரிடம் கொடுத்திருந்தேன். தற்பொழுது இங்கு செயலாளர்கள் இருக்கின்ற காரணத்தினால் நான் மீண்டும் ஞாபகப்படுத்த விரும்புகிறேன். மன்னார் மாவட்டத்தினுடைய நகர்ப்பகுதியில் இருக்கின்ற தேசிய பாடசாலையான சென்ட் சேவியர் போய்ஸ் காலேஜினுடைய ஆசிரியர் பற்றாக்குறை உடனடியாக நிவர்த்தி செய்யப்பட வேண்டும். அதே நேரத்தில் 2017, 2018, 2019 ஆண்டுகளில் ஆரம்பிக்கப்பட்ட கட்டிடங்கள் 75% முடிவுட்ட நிலையில் பூர்த்தி பண்ண முடியாமல் அந்த கட்டிடங்கள் பாவனையற்று கிடக்கிறது. ஆகவே அந்த கட்டிடங்களுக்குரிய திருத்துகின்ற நிதியையும் கல்வி அமைச்சின் ஊடாக எதிர்காலத்தில் வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்வதோடு உடனடியாக தற்பொழுது வழங்க இருக்கின்ற ஆசிரியர் நியமனங்களில் வடக்கில் இருக்கின்ற அதிக தேசிய பாடசாலைகளுக்குரிய உயர்தர கல்விக்குரிய ஆசிரியர்களை உடனடியாக கல்வி அமைச்சு வழங்க வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் ஒரு சில விடயங்களை நான் இங்கே சபாநாயகருடைய அனுமதியோடு குறிப்பிட விரும்புகின்றேன். கௌரவ தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, நேற்றைய தினம் 4/5/2024 நேற்றைய தினம் வவுனியா மாவட்டத்தில் வவுனியா வடக்கு பிரதேசத்துக்குட்பட்ட நெடுங்கனி தெற்கு ஜிஎன் டிவிஷனில் இருக்கின்ற சுப்பிரமணியம் ரஜினிகாந்தன் என்ற அந்த ஒரு நபரினுடைய வீட்டில் போலீஸ் வாகனம் திடீரென்று உட்புகுந்திருக்கிறது. நேற்று பிற்பகல் 4:10 அந்த போலீஸ் வாகனம் உட்புகுந்திருக்கிறது. அங்கு என்ன என்று பார்த்தால், அந்த போலீஸ் வாகனத்தில் 6 போலீஸ் உத்தியோகஸ்தர்கள் இருந்திருக்கிறார்கள். 1 புளியங்குளம் ஓஎஸ்சி, கனராயங்குளம் ஓஎஸ்சி, அதைவிட 4 போலீஸ் உத்தியோகஸ்தர்கள் அந்த வாகனத்துக்குள் இருந்திருக்கிறார்கள். முழுமையான குடிபோதையில் இருந்திருக்கிறார்கள். குடிபோதையில் வாகனம் வீதியை விட்டு மறுபுறம் இருந்த வீதியை விட்டு சென்று மற்ற வீட்டுக்குள் சென்று அங்கு நின்றிருக்கிறது. கடவுளுடைய கிருபையால் அந்த நேரம் அந்த வீட்டுக்குள் 42 சிறுவர்கள் மாணவர்கள் கல்வி கற்ற வண்ணம் இருந்தார்கள். அது ஒரு ஆசிரியருடைய வீடாக இருக்கின்ற காரணத்தினால் கல்வி கட்ட மாலை நேர வகுப்பாக கல்வி கற்ற வண்ணம் இருந்த காரணத்தில் கடவுளுடைய கிருபியால் அவ்வளவு உயிர்களும் சிறுவர்களுடைய மாணவர்களுடைய உயிர்களும் மயிரிழையில் காப்பாற்றப்பட்டிருக்கிறது, உயிர் பிழைத்திருக்கிறார்கள். மிகவும் ஒரு கேவலமான மோசமான செயலாக இதை நான் இந்த இடத்தில் பதிவு செய்ய விரும்புகின்றேன். அரசாங்கம் நேர்மையாக செயல்படுவராக இருந்தால் நாட்டினுடைய ஜனாதிபதியாக இருக்கலாம் அல்லது போலீஸ் அமைச்சர் டிரானலஸாக இருக்கலாம், அந்த 6 போலீஸ் உத்தியோகஸ்தர்களையும் உடனடியாக பணி இடை நீக்கம் செய்து அவர்களுக்கு விசாரணை நடத்தப்பட வேண்டும் என்று நான் இந்த சபையினூடாக அவர்களுக்கு கோரிக்கை விடுக்கின்றேன். எவ்வளவு பெரிய ஒரு நாட்டில் சட்டம் ஒழுங்கை பாதுகாக்கின்ற, சட்டம் ஒழுங்கை நடைமுறைப்படுத்துகின்ற, சட்டம் ஒழுங்கை கண்காணிக்கின்ற போலீஸ் அதிகாரிகள், போலீஸ் நிலைய பொறுப்பதிகாரிகள் முழுமையான குடிபோதையில் சென்று ஒரு வீட்டுக்குள் வாகனத்தை உள் செலுத்தி இருக்கிறார்கள். அந்த வாகனத்தை செலுத்தியவர் புளியங்குளம் ஓஎஸ்சியாகவும் இருக்கிறார். ஒரு பொறுப்பதிகாரி முழுமையான குடிபோதையில் அங்கு மிக மிலேச்சத்தனமாக நேற்று நடந்து கொண்டிருக்கிறார்கள். அரசாங்கம் வெட்கப்பட வேண்டும். இப்படியான ஒரு போலீஸ் அதிகாரிகளை வைத்து நாட்டில் எவ்வாறு சட்டம் ஒழுங்கை நிலைநாட்ட முடியும்? பல்வேறுபட்ட கருத்துக்களை பலரும் சொல்லுவார்கள், ஆனால் இதற்குரிய பதிலை வழங்குவதற்கு யாரும் தயாரில்லை. தமிழ்ல விடுதலை புலிகளுடைய காலங்களில் காவல்துறை இருந்தது. மிகவும் ஒழுக்கமாக, மிகவும் பண்பாக சட்டம் ஒழுங்கை முழுமையாக கடைபிடித்து அவர்களை பார்க்கின்ற போதுதான் உண்மையான காவல்துறையாக நாங்கள் உணர்ந்தோம். ஆனால் தற்பொழுது தேவையற்ற விதங்களில் பலருக்கு பொய் வழக்குகள் போட்ட வவுனியா வடக்கு, புளியங்குளம், நெடுங்கேணி, கனராயங்குளம் பிரதேச போலீஸ் அதிகாரிகள் முழுமையான குடிபோதையில் அங்கு சென்று அட்டகாசம் பண்ணி இருக்கிறார்கள். ஆனால் நான் நேற்று அதே சமயம் வன்னி பிராந்திய போலீஸ் மாதிபருக்கு தொலைபேசியின் ஊடாக தெரிவித்திருந்தேன். ஆனால் இன்று காலை அங்கு வந்த டிராபிக் போலீஸ் அவர்களுடைய வீட்டுக்குள் இருந்த வாகனம் ஆக்சிடென்ட் பட்டு அவர்களுடைய வீட்டுக்குள் சென்றது, ஆனால் வீதியில் விபத்து நடந்ததாக பதிவு செய்கிறார்கள். இன்று காலை வெக்கமா இல்லையா உங்களுக்கு? நெடுங்கேணி போலீஸும் புளியங்குளம் போலீசும் கனராயங்குளம் போலீசும் ஒரு 3 அந்த காவல் ஓஎஸ்சிமாரும் போலீஸ் ஓஎஸ்சிமாரும் மிகப்பெரிய ஒரு ஜனநாயக விரோத மக்களை மதிப்பற்ற தன்மையில் தொடர்ச்சியாக செயல்பட்டுக் கொண்டிருக்கிறார்கள். ஜனாதிபதி பொருளாதார ரீதியாக நாட்டை முன்னேற்றலாம், ஆனால் இப்படியான கீழ்த்தரமான அதிகாரிகளை வைத்து நாட்டில் எவ்வாறு சட்டம் ஒழுங்கை அவர்கள் நிலைநிறுத்தப் போகிறார்கள்? நேற்று இது ஒரு பகல் நேரத்தில் நடந்தபடியால் அந்த உயிர்கள் காப்பாற்றப்பட்டிருக்கிறது, அல்லது இரவு நேரத்தில் நடந்திருந்தால் போலீஸ்காரர் இதை வேற சம்பவமாக மாற்றி மக்கள் மீது குற்றம் சுமத்தி மக்களையும் தூக்கி சிறையில் அடைத்திருப்பார்கள். அந்த எங்களுடைய ஆலயங்களில் இருக்கின்ற அந்த குருக்களை அங்கிருந்த பக்தாடியார்களை சிறையில் செலுத்திய போன்று நேற்று ஒரு இரவு வேளையாக இருந்திருந்தால் ஒரு பொய் குற்றச்சாட்டுகள் சுமத்தி அவர்களை இன்று சிறையில் இருந்திருக்க வேண்டிய நிலை இருந்திருக்கும். ஆகவே இந்த சுப்பிரமணியம் ரஜினிகாந்தனுடைய வீட்டில் நேற்று தினம் போலீசார் நடந்து கொண்ட அராஜகத்திற்கு ஜனாதிபதியிடமும் போலீஸ் அமைச்சர் டிரானலஸ் அவரிடமும் போலீஸ் மா அதிபரிடம் நான் கேட்டுக்கொள்வது, அந்த 6 பேரையும் உடனடியாக பணியிடை நீக்கம் செய்து முழுமையான விசாரணை செய்து அவர்களை தண்டிக்க வேண்டும் என்று நான் இந்த சபையினூடாக கேட்டுக்கொள்கிறேன். என்னென்று அவர்கள் அங்கு ஒரு
மிகப்பெரிய
அவர்கள் அந்த பிரதேசத்தில் மிகவும் ஒரு சண்டித்தனமான முறையில் தான் எல்லாம் செய்கிறார்கள். விபத்து நடந்த போது அந்த போலீஸ் வாகனத்துக்குள் இருந்தது 9 பியர் டின்னும் 2 சாராய போத்தல்களும். ஒரு போலீஸ் அதிகாரி, 2 நிலைய பொறுப்பதிகாரிகள் முழுமையான குடிபோதையில் பியர் டின்னுகளுடனும் சாராய போத்தல்களுடனும் கொன்று வாகனத்தை செலுத்தி விபத்துக்கு உள்ளாக்கியது இந்த நாட்டுக்கே அபகீர்த்தி என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொண்டு அரசாங்கம் வெட்கப்பட வேண்டும் என்று மீண்டும் என்னுடைய பதிவை பதிவு செய்கிறேன். நன்றி.
ස්තුතියි මීළඟට ඉම්තියාස් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ සීමිත කාලය ඇතුළත මම විශේෂයෙන් එක කාරණයක් ගැන පමණක් කරුණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. පළමුව මගේ යුතුකමක් රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිට ස්තුති කරන්න. මේ වගේ කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒත් මේ යෝජනාව පටන් ගන්න තියෙන්නේ නිදහස් අධ්‍යාපනය විවිධ හේතුන් මත පහුගිය කාලේ අන් කවරදාටත් වඩා අද්භූතයකට ලක් වෙලා තියෙනවා කියලා. ඇත්තටම දුෂ්කර පාසල්වල ඉගෙන ගන්න බුද්ධ නැති බැරි පවුල්වල දරුවෝ මේ හින්දා විශාල ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. මම කැමතියි මේ විනාඩි 4ක කාලය ඇතුළතදී කළුතර කලාපයේ තියෙන බැලෑරුම් ගුරුහිඟිය ගැන කරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න. මම මේ ගැන කීප විටක් කලින් අවධානය යොමු කළා තියෙනවා. හැම වෙලාවෙම හොඳින් ප්‍රතිචාර දක්වුවා. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව කිසි විසඳුමක් ලැබිලා නැහැ. විසඳුම සෑහීමට පත් වෙන පුළුවන් විසඳුමක් ලැබිලා නැහැ. අද කළුතර කලාපයට අයත් බේරුවල කොට්ටාෂේ පමණක් 136 ගුරුහිඟියක් පවතිනවා. 100ක් ඉන්න ඕන තැන 36 දෙනෙක් නැහැ. හිතලා බලන්න. මේක බරපතල තත්වයක්. ඔබට මේ සංඛ්‍යාලේඛන ගරු ඇමතිතුමාට තමන්ගේ නිලධාරි මහත්වරුන් මගිනුත් සනාථ කර ගන්නට පුළුවන් වේවි. බේරුවල මණ්ඩලයේ උසස් පෙළ පන්ති සඳහා විද්‍යාගණිත උපාධි ගුරුහිගිය 14ක් අවුරුදු 10 12ක් තිස්සේ මේ ගුරුවරු නැහැ. කොහොමද මේ අංශ මේ දරුවෝ මේ විභාග වලට මුහුණ දෙන්නේ? කරුණාකරලා මේ ගැන හොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බේරුවල කොට්ටාසේ ඉංග්‍රීසි ගුරුහිගිය 54 දෙනෙක් වෙනවා. කළුතර කලාපේ ඒක 92ක් විතර වෙනවා. මේ කාලයක් තිස්සේ 10ක් 12ක් තිස්සේ මේම ගුරුහිගියක් පවතිනකොට ඇමතිතුමා කියනවා මට කිව්වා අධ්‍යාපන විද්‍යාපීඨ වලින් ඉදිකුත් වෙන කට්ටිය ආවම මේකට විසඳුමක් ලැබෙනවා කියලා. ඒ ආවම මේ පාසල් වලට යවන්නේ නැහැ. පිටපලාත් වලට යවනවා. සමහරවිට මේ කොට්ටාසේ පදිංචි පවුල් වලින් එන ගුරුවරුන්ව යවන්නේ මෙහි තමයි ගෙනගත්ත මේ පළාත්වල ගුරුහිගේ තියෙද්දි වෙනත් පළාත්වලට යවනවා. මන් දන්නේ කවුද මේ තීන්දුව తీරන ගන්න කියලා. පෑය දෙකමාරක් මේ උදවියට මේ වෙනත් පාසල් වලට යන්න සිද්ධ වෙලා තියෙනවා. අසහනෙන් අතෘප්තියෙන් මේ ගුරුවරු වැඩ කරන්නේ. ඉතින් මේ වගේ කාලයක් තිස්සේ හිඟියක් තිබෙන මේ ප්‍රදේශවල මේ ගුරුහිගේ පියවීම සම්බන්ධයෙන් මම කියන්නේ ජාතික අධ්‍යාපන ඇමතිතුමා හැටියට ඔබතුමාට මම ඍජුව ලොකුවට ඇගිල්ල දික් කරන්නේ නැහැ. නමුත් ඔයලා බලන්න මේක විසඳුමක් ලැබිය යුතුයි. නැත්තම් මේක අසරණ වෙන්නේ දුප්පත් දූදරුවෝ. මම ඊට වඩා දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක ඉතාම බැරෑරුම් තත්වයක්. අද පාපර ගම්වලට ගියාම දෙමව්පියන්ගෙන් දුප්පත් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් මේ ප්‍රශ්නය මතු කරනවා. එහින්දා මේකට ඉක්මනින් කඩිනමින් විසඳුමක් ලබා දෙන්න අධ්‍යාපන විද්‍යාපීඨ වලින් සහ උපාධි පත්වයින් වලදී පිටවන් මේ සංඛ්‍යාලේඛන පිට පෙන්නුම් කරලා ඒ දිස්ත්‍රික්කයට ගුරුවරු ලබා ගත්තත් සැබෑ අවශ්‍යතාවල් තියෙන පාසල් වලට යවන්නේ නැහැ. සමහර තැන් වලට යවන්නේ උපාධි ගුරුවරුන්ව ප්‍රාථමික පාසල් වලට යවනවා. මේ ගුරු ළමයි දෙතුන් දෙනෙක් ඉන්න පාසල් වලට යවනවා. ලොකු ළමයි සංඛ්‍යාවක් ඉන්න පාසල් වලට නොගිය.
මන්ත්‍රීතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා.
එහෙනම් මේ කරුණ අවධාරණය කළා. ඇමතිතුමාගේ ප්‍රමුඛ අවධානය මේ සඳහා යොමු වුණා තමයි විශ්වාස කළා. මගේ කරුණ ඉදිරිපත් කිරීම මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. මීළඟට ගරු සුරේන් ඇමතිතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
ස්තුතියි. ගරු බන්දුල ඇමතිතුමා ගේ නිසා ඔහුගේ කාලේ මට ගන්න කිව්වා. මට මුළු කාලෙම අවශ්‍ය නැහැ. නමුත් මම හිතනවා ප්‍රාථමික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දිය යුතුයි. ඒ නිසා ඒ කාලේ පිළිබඳව කරුණාකර ඔබතුමාගේ අවධානය යොමු කරන්නට. ගරු සභාපතිතුමනි, අධ්‍යාපනය වැනි ජාතික ජාත්‍යන්තර විෂයක් පිළිබඳව විවාද කරන එක සහ විවාදයට මා හිතනා හැටියට සුභවාදී විදියට දායක වන්නට ලැබීම ගැන මා ස්තුතිවන්ත වෙනවා. නමුත් අද උදේ සිට මා සාමාන්‍යයෙන් උදේවරුවේ පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඒකට හේතුන් දෙකක් තිබෙනවා. උදේවරුවේ සිදුවෙන්නේ බොහෝ වෙලාවට මාධ්‍ය සංදර්ශන සහ රාජ්‍යයට මේ රාජ්‍ය ගොඩනගන්නට සමාජය ගොඩනගන්නට අවශ්‍ය කරන ප්‍රශ්න ඇසීම නොවන නිසා. දෙවෙනි හේතුව මම රැවෙනතුරු මොකක් හරි කියවන්න ඕනේ. මගේ ජීවිතයේ තියෙන එක පුරුද්දක්. මම අවම වශයෙන් පිටු 15ක්වත් කියවලා තමයි මම නිින්දට යන්නේ. ඒ නිසා උදේවරුවේ මම එන්නේ නැහැ. නමුත් අද උදේවරුවේ සිට මම මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටියා. මොකද විෂය අපේ නිසා සහ විෂය වැදගත් නිසා. මේ මොහොත වෙන විට ලක්ෂ 2ක් 200,000 ස්ටුඩන්ට්ස් සහ ඒගොල්ලන්ගේ දෙමව්පියන්ගේ වේදනාව රුපියල් 64,000ක පඩියක් අරගෙන කරපින්නාගෙන ඉන්න රාජ්‍ය උසස් සමිතිය හැටියට මට වේදනාවක් තිබෙනවා මේ මොහොතේදී මේ කතාවට මේ විවාදයට සහභාගී වන්නට. ඒකට හේතුව අනද්දින කාර්ය මණ්ඩලය 12,700ක් වෙන අනද්දින කාර්ය මණ්ඩලයේ වෘත්තීය සමිති 18ක් තිබෙනවා. ඒ වෘත්තීය සමිති 18න් සියල්ලෝම වැඩ නවත්තා තිබෙන නිසා මේට හේතුව මාස දෙකකට කලින් අපි අධ්‍යයන මණ්ඩලයට ලබා දුන්නු 138 පඩිවැඩි කිරීම පදනම් කරමින් මේ අය 125ක පඩිවැඩි කිරීමක් ඉල්ලා සිටීම සහ මා හිතනවා උපකුලපතිවරුන් අතරේ තිබිය යුතු සාකච්ඡාව කඩාවැටීම නිසා. ඒ මුදල පමණක් ගරු රවුෆගේ ඇමතිතුමා ඉන්නවා. ඔහු මගේ මේ විෂයම ඇමතිවරයෙක් හැටියට කරපු කෙනෙක්. ඔහු මට දවසක් ඔබතුමාට මතක ඇති. You may remember sir. You said it is one of the most difficult ministries. Because if anything to be done, it will take ages or even decades. Those were your words as I remember sir. That you understand. අද වෙනකොට මේ ඉල්ලීම වෙනුවෙන් පමණක් රජයට අවශ්‍ය කරනවා රුපියල් බිලියන 1.8ක් we need 1.8 billion just to meet this but we understand that demand will not stop there tomorrow it may be railway then day after it may be post office then transport then maybe ports authority which you also held as minister one time So the politicization of this workers' demand is on our horizons. Shedakayange sadharana illima deshapalana gatha kirima kiyana deya sitajayakse pahadiliwa apata peenawa. Namuth api me sevakayan wageema me sevakayan nisa duk wena laksha 2ක් pamana ape anagathaya baraganna inna duwa daruwange abhipraya me yugaya garudala salaha peruma මන්ත්‍රීතුමා ඉන්නවා ඔබතුමා අධ්‍යාපනය පිළිබඳව ඔබතුමා මාධ්‍යවේදියෙක් ඉන්න කාලයේ සිට ඔබතුමාගේ වේදනාවක් තිබුණා ආත්මය කතනයක් තිබුණ බව මා දන්නවා පෞද්ගලිකව ඔබතුමා කෙටි කාලයක් අධ්‍යාපනය ඇමති වෙලා හිටියා ඒ කාලෙදි ගත්ත උත්සාහය මම උතුරුකරයේ ආණ්ඩුකාර කාලෙදිත් ඔබතුමා එහෙ ඇවිත් එහෙ තිබුණ අධ්‍යාපනය හොයලා බැලුවා මන්දයත් අපි පහළ පන්තියේ නුරට ආපු එවුන් අපිට නගින්න තිබුණු එකම ඉනිමග අධ්‍යාපනයයි අන්න ඒ නිසා අපි කැක්කුමින් කතා කරන්නේ මේක දේශපාලනකරණය කරන්නට එපා. කරුණාකර අධ්‍යාපනය කියන විෂයවත් මේ රාජ්‍ය ගොඩනගන්නට පක්ෂ විපක්ෂ කියන කාර්යය නෙමෙයි. අද උදේ සිට අසා සිටි ප්‍රශ්නවලට සහ ඒවට දුන්නු විග්‍රහ දිහා බලද්දී දැක්කේ මොකද්ද? රෝග නිදාණය වෙනුවට රෝග ලක්ෂණ ගැන කතා කරේ. තම තමන්ගේ කණ්ණාඩි වලින් තම තමන්ගේ රෝස පාට නිල් පාට දම් පාට කොළ පාට කණ්ණාඩි වලින් රෝග ලක්ෂණය දිහා බලලා කියන අන්නරක වෙලා නැහැ මෙන්න මේක වෙලා නැහැ කියලා. මොකද රෝග නිදානය මොකක්ද? රෝග නිදානය නම් ජාතික අධ්‍යාපන උසස් අධ්‍යාපන ප්‍රතිපත්තියකට අපි ජාතියක් හැටියට එකඟ වෙලා නැති බව. ඔබතුමාලා මම දොස් කියන්නේ නැහැ කාටත් මට කලින් හිටපු අයට. නමුත් අපි දන්නවා විශ්වවිද්‍යාල පටන් ගැනීමේ සිට විශ්වවිද්‍යාලවල තිබෙන උපාධි පටන් ගැනීමේ සිට විශ්වවිද්‍යාලවලට ඇතුළු කරගන්නා දරුවන් සංඛ්‍යාව දක්වාම දේශපාලනකරණය කළ ක්‍රමින් සිටින අතීතයක් සහ වර්තමානයක් තුල අපි ඉරවි ඉන්නවා. නමුත් ගරු සභාපතිතුමනි 21වැනි සියවසේ දෙවනි කාර්තුවේ මැද ඉන්න අපි දෙවනි දශකයේ මැද ඉන්න අපි ඉස්ලාම කළ යුත්තේ මොකද්ද? ජාතික වශයෙන් අධ්‍යාපනය යනු කුමක්ද උසස් අධ්‍යාපනය යනු කුමක්දයි නිර්වචනය කර ගැනීමයි. ඒ නිර්වචනය වටා අපේ ආයතනික සහ ආර්ථිකය අපි ගොඩනගන්නට අවශ්‍යයි. මා සතුටු වෙනවා ගරු ඉම්තියාස් බාකිර් මාකර් මගේ පාසලේ හිටපු කෙනෙක් ඔහුසා මම සතුටු විය යුතුයි මේ රටේ අධ්‍යාපනය සහ ශිෂ්ටාචාරය පටන් ගන්නේම තාර්කික දැනකින් ක්‍රිටිකල් තින්කින් අපිට ආවේ කොයි කාලේද මිහිඳු හාමුදුරුවෝ ආපු ප්‍රශ්නයෙන් තමයි ක්‍රිටිකල් තින්කින් ආවේ අඹගස ගැන පරිසරය ගැන සත්වයා ගැන පරිපාලනය ගැන එලිමහනේ කරපු සංවාදයකින් තමයි අපි ශිෂ්ටාචාරය පටන් ගත්තේ බව අපේ ලියවුණු ඉතිහාසයේ තිබෙනවා එහෙනම් ක්‍රිටිකල් තින්කින් අපිට අලුත් දෙයක් නෙමෙයි we had critical thinking in our civilization somehow we have given up that idea and got into what I call is extremely boxed thinking me lagade apita illimak labenawa sriyatta ayatane ස්ලියට් ආයතනයේ වැලිමඩ තිබෙන ළඟදී ඕපන් කරපු මේ විරුද්ධ කරපු කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා අපිට ලියුමක් ලියනවා කරුණාකරලා වායු සමීකරණයක් එවන්නයි කියලා වැලිමඩ ඉන්නේ කියලා මේ ඉල්ලන්නේ. මන් දන්නේ නැහැ වැලිමඩට වායු සමීකරණයක් අවශ්‍ය මොන ප්‍රමුඛතාවයක් දෙද කියලා. සෝ මම කතා කරන්න උත්සාහ ගන්නේ මම කියන්නේ අපේ අධ්‍යාපනය පිළිබඳව කරුණාකර ගොඩනැගිල්ලක දොර ගොඩනැගිල්ල වහලය පාසලට යා යුතු දොර මේ පාර මේ සියල්ලක්ම අවශ්‍යයි. මුත් ඒ සියල්ලක්ම තිබිලත් අපට අධ්‍යාපනය නිර්වචනය කරගන්නට බැරි නම් උසස් අධ්‍යාපන නිර්වචනය කරගන්නට බැරි නම් මේ සියල්ලක්ම මේ අවුරුද්ද වෙනකොට මේ අවුරුද්දේ අපි බිලියන 540ක් ඍජුවා වක්‍රව වෙන් කරලා තියෙනවා අධ්‍යාපනයට. නමුත් ඒ සියල්ලක්ම ඔබගේ බදු මුදල්, මේ රටේ මිනිසුන්ගේ බදු මුදල්, මේ රටේ මැඩ පෙරදිග දහදුක් විඳින වැඩියෙන් දහදුක් විඳින කාන්තාවගේ බදු මුදල් ඒ සියල්ලක්ම අපතේ යනවා මේ නිර්වචනය කරමින් අපි එකඟ වෙලා මේ ඉදිරියට ගෙනිච්ච නැත්නම් 20:30, 20:40, 20:50 වෙද්දී මේ රටේ අධ්‍යාපන ක්‍රමය, උසස් අධ්‍යාපන ක්‍රමය, තාක්ෂණ වේදය, පරිවේෂණ ක්‍රමය, පරිවේෂණ සංස්කෘතිය කොතනද තියෙන්න ඕනේ කියන එකඟතාවයට නැත්නම් ඒ නිසා පහන්පත්තු කරන දෑතෙන්ම වැඳ ඉල්ලන්නේ මේ දේශපාලන නායකයන්ගෙන් කරුණාකර අධ්‍යාපනය විතරක්වත් දේශපාලනයෙන් තොරව හිතන්නට පුරුදු වෙන්න. නමුත් ඒකේ පෙරනිමිති මට නොපෙනීම ඉතාමත්ම කනගාටුයි. මන්දයත් අධ්‍යාපනය විය යුත්තේ යහපත් දේවල් බොහොමයක් තිබියදීත් වඩාත් යහපත් දේ තෝරා ගැනීමේ බුද්ධිය අවශ්‍ය කරයි අපි කියන්නේ අධ්‍යාපනය කියලා. යහපත් දේ පේන ඔක්කොම නමුත් ඒ යහපත් දේ මැද තාර්කිකව විද්‍යානුකූලව වඩාත් යහපත් දේ සොයා ගැනීමට තමයි අපට අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ. අන්න ඒ බුද්ධි වර්ධනයට තමයි අපි අධ්‍යාපනය යන්නේ. අද ඒ පරිසරෙම තිබියදීත් 21 සියවසේ 2000 අවුරුදු මම හිතන්නේ මට මතක හැටියට නම් වසර 2000 දී තමයි මොබයිල් ෆෝන්ස් ලෝකෙට හඳුන්වා දුන්නේ. අවුරුදු 24ක් වෙනවා. ඒ කියන්නේ එක යුගයක්, එක පරපුරක්. නමුත් අද මේ අවුරුදු 24 තුළදී ඩිජිටල් කරණය කියන එක අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම උදේ සිට හවස දක්වා ජාතක ගීයේ ගැයීමේ සිට බුදුන් වැඳීමේ සිට අපි උසස් අධ්‍යාපනයේ පරිවේශණය දක්වා අද ඩිජිටල් කරණය නැතිවම ලොකු දරිද්‍රත්වයට බත් පීති වෙනවා. එහෙනම් අපි අනාගත ගාමීව මේ අධ්‍යාපනයේ ප්‍රතිසක්ස කරද්දී අවශ්‍ය කරන ප්‍රධාන කාරකයක් වෙන්නේ ඩිජිටල් කරණය කිරීම අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ. මෙන්න මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඩිජිටල් කරණය කිරීමෙන් තොරව අපට අනාගතයක් ගැන හිතන්නට බෑ. අපට AI ගැන, කෘත්‍රිම බුද්ධිය ගැන, AI ගැන හිතන්නට බෑ. අපට augmented realities ගැන හිතන්නට බෑ. අපට virtual realities ගැන හිතන්නට තහනම් වෙනවා. එහෙමනම් සංස්කෘතික රාජ්‍යයක් වුණු ශ්‍රී ලංකාව තුළ මේ ඩිජිටල් කරණයට තියෙන බාධා මොනවාද? බොහෝ අය බයයි ඩිජිටල් කරණය සිදු වුණොත් තමන්ගේ ජොබ් එක නැති වෙනවයි කියලා. දැන් අද අධ්‍යාපන ඇමතිතුමා ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 17ක අපි ලබා දෙන විවිධ වර්ගයේ උපාධි සංඛ්‍යාව කොමක්ද කියලා 864ක්. මට සාමශෝ නෑ ඒක 864ද 895ද කියලා. මන්දයත් එක තැනකවත් සංකල්පිත වුණු රැස් වුණු තොරතුරු නැහැ. ඒවා අතින් ගණන් කරන්න ඕනේ. ඒවා ෆයිල් පෙරලා බලන්න ඕනේ. මෙන්න මේ ක්‍රමය වෙනස් විය යුතුයි සභාපතිතුමනි. මේ ක්‍රමය වෙනස් වී අපි දත්තයන් මත, ඇත්ත දත්තයන් මත පදනම් වුණු කතිකාවකට යා යුතුයි. එක් එක්කිනා තැන් තැන් වලින් හොයාගන්න ගරු පාටලි චම්පිකර නායක මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා දත්තයන් ගැන විශ්වාස කරන දේශපාලඥයෙක්. එතුමා මම හිතන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත ලොකුම දේ ඒක තමයි දත්තයන් මත පදනම් කරමින් සත්‍ය හොයන්නයි කියන එක. මොකද අද මොකද වෙන්නේ? එක් එක්කෙනා එක එක දේවල් කියනවා. දැන් කිව්වා විශ්වවිද්‍යාලේ ළමයි අරගෙන නැහැ ගිය අවුරුද්දේ කියලා. ඒක අර්ධ සත්‍යයක්. අරගෙන නැත්තේ කොහෙද? අපිට යුවාෆයිකේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා විශ්වවිද්‍යාලයේ විතරක් අපිට ගන්න බැරි වෙලා තියෙනවා. ඒත් ගන්න බැරි වෙලා තියෙන්නේ ගායනය වාදනය හා නර්තනය කියන කොටස් තුන විතරයි. මොකද අපිට ඒ කණ්ඩායම එකටම තබා 700 දෙනෙක් එකට තබා ඒ පන්තියෙන් දේශනයන් කරන්නට අමාරු තත්ත්වයක් තිබෙන නිසා වටපිටාවෙන් ශබ්දය පිළිබඳව ගැටළු මතුවී තිබෙන නිසා. නමුත් ඒකටත් අපි විසඳුමක් හොයමින් ඉන්නවා. අපිට මහවැලියෙන් ඉඩමක් ලබාගෙන අපි ලහිලයි ඒ දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුල් කරන්නට අපි සූදානම් වෙනවා. සභාපතිතුමනි, මෑතක් වෙනතුරු ජාතික විශ්වවිද්‍යාල 17ත් ඒට අනුබද්ධිත පශ්චාත් උපාධි ආයතන 19ත්ම පාලනය වුණේ එළියේ සිටින දේශපාලන පක්ෂයකට ඕමනාව නිසා, එළියේ තිබෙන බලය අල්ලන්න උත්සාහ ගන්න කණ්ඩායමක් ඕමනාව නිසා. අද වෙනකොට කඩාවැටිච්ච දේශයක, කඩාවැටිච්ච ආර්ථිකයක බලාපොරොත්තු නැති වුණු තැනකදී අපි 95% උසස් අධ්‍යාපනය අධ්‍යාපන ක්‍රමය යාපනයේ උතුරේ ඩෙල්ෆ්ට සිට අපි දකුණේ දෙවුන්දර තුඩුව දක්වා පාසල් 10,194ක දරුවන් මිලියන 4.2කුත් විශ්වවිද්‍යාල 17ක දරුවන් ලක්ෂ 2ක් සහ ආචාර්ය මහාචාර්යවරුන් 11,400ක් සමග මේ පද්ධතිය අපි නඩත්තු කරගෙන යනවා. ඔව්, පැහැදිලිවම අවපාත තිබෙනවා, පැහැදිලිවම තවමත් අඩුපාඩුකම් තිබෙනවා. මේ රටේ බුද්ධිකරණය සිදු වුණේ මේ දරුවන්ගේ මේ හේතුව නිසා නෙමෙයි. ආර්ථිකයේ කඩාවැටෙනම මැදපන්තික අය රටක් දාලා යන එක ස්වභාවිකයි. ඒක නිසා අපට අහිමි වුණා. 600කට අධික ආචාර්ය මහාචාර්යවරු අහිමි වුණා, විශේෂයෙන්ම වෛද්‍ය, ඉංජිනේරු, තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න අය. වික්‍රත්නායක මහත්මයාගේ සින්දුවේ වගේම යන අය, හිතින් යන අය අතින් අල්ලන්නට බෑ අපට. සංක්‍රමණය අපට තිබෙන්නේ එයාගේ මානව අයිතියක්. නමුත් වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්යවරයෙක් පිට වුණාම, සංක්‍රමණය වුණාම අපට හෙට ගිහිල්ලා කියන්න බෑ තව එක්කෙනෙකුට ඔයා මහාචාර්ය වෙන්න කියලා. ඒකට කාලයක් ගන්නවා. අවුරුදු 25ක දැනුමත් අරගෙනයි එතුමා හෝ එතුමිය පිට වෙන්නේ. ඒ නිසා මේ හා සමාන අර්බුද රාශියකට මුහුණ දෙමින් අවුරුදු 10කට කලින් වෛද්‍ය පීඨයක් පටන් ගන්නට මා පෙරලා බැලුව මේ දත්තයන් වල කොළවල තියෙනවා. අවුරුදු 10කට අවුරුදු 7කට කලින් වෛද්‍ය පීඨයක් පටන් ගන්න නම් වැය වෙන මුදල කීයද? බිලියන 5ක් හෝ 6ක්. මොකද වෛද්‍ය පීඨයක තිබෙනවා දෙපාර්තමේන්තු නැත්නම් අංශ 12ක්. ඇනටොමි to anesthesia. In a medical faculty, we have nearly about 13 different departments. So about 5 years, 6 years, 10 years ago, we only needed 4 to 5 billion maximum to start a medical faculty. But today, what is the cost? Today, we need at least 25 billion rupees to start a medical faculty, just to start another 2 billion rupees to maintain them every year. So this is the challenge that we are having. Meka thamai ape arbudaya, meka thamai ape abiyogaya, me abiyogaya ragavantavat, me abiyogaya imtiyaz bakir makartavat, me abiyogaya dalas emathumatavat, me abiyogaya patli champika mantri thumatavat nevey thibenne. Me jatiye idiriye thibena abiyogayak meka. Ehenam apita kisi vidiyaka saradharma ho buddhimaya හැකියාවක් හෝ මේ අයිතියක් නැහැ මෙය දේශපාලනය කර කරමින් තවදුරටත් බලන්නට. කළ යුත්තේ කුමක්ද? ශ්‍රී ලංකාව බුද්ධ ශිෂ්ටාචාරයේ කොටසක් බව ඉතිහාසය ලියවෙනවා. දකුණු ආසියානු සංස්කෘතික තුනක් තුළින් පෝෂණය වුණු මගේ මව් රටමේ. එහෙනම් 20-30 අවුරුද්දේදී, 20-40යේදී, 20-50යේදී මේ කලාපය හා ලෝකය යන්නේ කොතෙන්ටද? එහිදී අභිමානවත් දේශයක් හැටියට අපේ පුරවැසියන්ට ජීවත් වීමේ අයිතිය හා අවකාශය ලබා දෙන්නට හැකිවන ආකාරයේ අධ්‍යාපනය ප්‍රතිසකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජාතික කතිකාවක් අවශ්‍යය. එය දේශපාලනයෙන් තොර වුණු කතිකාවක් විය යුතුය කියනයි මගේ යෝජනාව. එනිසා තවදුරටත් විශ්වවිද්‍යාල පටන් ගැනීම, විශ්වවිද්‍යාල නඩත්තු කිරීම, විශ්වවිද්‍යාලවල තිබෙන ගුණාත්මක භාවය වැඩි කිරීම, විශ්වවිද්‍යාලවල තිබෙන ප්‍රශ්න අභියෝග ඒවා ජය ගැනීම කියන කාර්ය තුළදී අපි සාමූහිකව වැඩ කළ යුතුයි කියන ආයාචනය, ඉල්ලීම සහ යාඥාව කියලා කිව්වත් කමක් නැහැ, මා ඔබ ඉදිරියේ පවත්වනවා. කරුණාකර එය සලකන්න. අපිට මැතිවරණ කරන්නට පුළුවන්, මැතිවරණයක් අවශ්‍ය වෙනවා, මැතිවරණ තියන්නට පුළුවන්. ඒ සියල්ලට ඔබට ගිහින් මේ රටේ හෙට නායකත්වය ගන්න ඉන්න හිතන කවුරු හෝ වේවා, අන්න ඒ ප්‍රශ්නය පිළිබඳව මා එය සඳහන් කරමින් දැන් ප්‍රායෝගික ගැටලු කීපයකට යන්න කැමතියි. කරු සභාපතිතුමනි, මේ මොහොත වෙනකොට මුළු රටම දන්නවා විශ්වවිද්‍යාල 17ක්ම වැසී තිබෙනවා. ඒකට හේතුවත් දන්නවා. සේවකයන්ගේ ඉල්ලීම් වැඩි කලින් ඉල්ලන කිව්වා 125ක එයා ඉල්ලුවා. ඒ 125 දෙන්නට රජයට වර්ෂයකට රුපියල් බිලියන 1.8ක් අවශ්‍ය වෙනවා. මන්දයත් අපිට ඉන්නවා සේවකයෝ අනධ්‍යයන සේවකයන් 14,200ක්. ඒකෙන් 564ක් විධායක ශ්‍රේණියට අයිති. ඉතුරු අය සියල්ලෝම විධායක නොවන කණ්ඩායමට අයිති. එහි වෘත්තීය සමිතීන් 18ක් තිබෙනවා. ඒ වෘත්තීය සමිති 18ෙම ඉල්ලීම් මම හිතන්නේ 35කට අධිකව තිබුණා. මේ අර්බුදයේ මතුවන්නට ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබුණා. ඒ ප්‍රධාන ඉල්ලීමේ පළවෙනි කොටස තමයි 2016දී මගේ දෙයියනේ මම පාර්ලිමේන්තුව තියා දේශපාලනය ගැන හීනයක්වත් දක්වන්න නැති කාලේ. ඉතින් 2016දී ඇති වෙච්ච මම දන්නේ කවුද ඒ කාලේ හිටපු ඇමතිවරයා හෝ මුදල් ඇමතිවරයා 2016දී ඇති වෙච්ච අගතියක් පිළිබඳව. An anomaly that happened in 2016 අපි එකට කියන්නේ 207 අගතිය කියලා. 107 අගතිය කියලා. මොකද කණ්ඩායමකට 107ක් වැඩි කරද්දී අනිත් අයට වැඩි කළේ 93යි. එතකොට මේ ගැප් එක තියෙනවා 115ක්. ඒ පිළිබඳව අවුරුදු 8ක් තිස්සේ සාකච්ඡා කරලා භණ්ඩාගාරයටත් මේ සේවකයන්ටත් අතරේ සම්මුතියකට එන්න බැරි වෙලා තියෙනවා. මා අංකගණිතය දන්නා හැටියට නම් මා දේශපා ප්‍රශ්න විශ්ලේෂණයේ ක්‍රමවේදය දන්නා හැටියට නම් එය ඒ තරම් ගැටලුවක් නෙමෙයි. භණ්ඩාගාරයේ අය කියනවා එහෙම අගතියක් උනේ නැහැ කියලා. මේ අය කියනවා නෑ අගතියක් උනා කියලා. ඉතින් අවශ්‍ය වෙන්නේ කණ්ඩායම් දෙකම ගෙනල්ලා. එහෙම කමිටියක් පත් කර තිබෙනවා ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාගේ නායකත්වයේ තුලදී 2019. ඒ අයගේ වார்த்தාව. ඒ අලගේවන්න මන්ත්‍රීතුමා තවත් කීප දෙනෙක් ඇතුළුව ඒ වார்த்தාව ලබා දුන්නා. ඒ වார்த்தාවෙත් කියනවා මෙතන අගතියක් වෙලා තිබෙනවා නම් මේ කරුණා කරලා මේක සමතේට පත් කරන්නයි කියලා. මු දැන් මම හිතන්නේ භණ්ඩාගාරයේ අර්බුදය අභියෝගය නම් ඒ එකතැනක සිදු වුණු අගතියක් හැට පිළිගත්තොත් තවත් තැන් රාශියක අගතියක් සිදු වුණු බවට පිළිගන්නට වෙනවා. ඒහා සමානව වුණු පෙරළුණු නැත්තම් අපි කියනවා ස්නෝ ඉෆෙක්ට් කියලා, ස්නෝබෝල් ඉෆෙක්ට් කියලා, ඒ වගේ ලොකු අර්බුදයක් යන්න පුළුවන් කියලා. ගරු පාටලි මන්ත්‍රීතුමනි, මේ ඉල්ලන 2016 සිට අද දක්වා ඉල්ලන මේ අගතියේ වෙනස කරන්නට පමණක් බිලියන 6.8ක් අවශ්‍ය වෙනවා පොලි රහිතව. දස්දාසිය දෙන්න ඕන නම් දෙන්න ඕන නම් ඒ කාලේ දීලා තියෙන්න ඕනේ. ඒක දීලා ආපහු එන්න නම් අපි පොලිය දෙන්න එපා. ඒ ගණුව ගණන් බැලුවොත් අපි මොකද ඔබතුමා මම මේ ඔබතුමාගේ නම කිව්වේ ඔබතුමා මේක කැමැත්තෙන්
ඔව් පාර්ලිය මන්ත්‍රීතුමා
මාපියෙක් හැටියට
පැහැදිලි
රජයේ විශ්වවිද්‍යාලයක දරුවෙක් ඉගෙන ගන්න දෙමාපියෙක් හැටියට මම කතා කරන්නේ. දැන් මේ දරු પરම්පරාවට පහුගිය කාලේ විශාල අගතියක් සිද්ධ වුණා. පාස්කු ප්‍රහාරය,
කොවිඩ්
කාලේ
ආර්ථිකය අරගලය,
කොවිඩ් එක ඊළඟට අරගලේ නෙවෙයි රට බංකොලොත් වීම, ඒ වගේ සිදුවීම් ගණනාවක්. දැන් ඔබතුමා දන්නවා තියෙන මිනිසුන්ගේ දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබලා ඒගොල්ලෝ උපාධි ලබනවා, පශ්චාත් උපාධි ලබනවා. අපි ප්‍රතිපත්තිගරුක මිනිස්සු හැටියට රජයේ විභාග සමත් වෙලා, උසස් පෙළ සමත් වෙලා රජයේ විශ්වවිද්‍යාලයට දරුවෝ යවලා අද මේ කාලයක් විශ්වවිද්‍යාල ගුරුවරු කිව්වා මේ බදු වැඩි අපිට ඒ නිසා මේ පඩි වැඩි කරන්න කියලා. උන්ට 125ක ලවන්ස් එකක් දුන්නා. දැන් අනද්දෙන සේවකෝ කියනවා උන්ට 25ක් දෙන්න කියලා. එතකොට මේකේ ප්‍රශ්නේ මුල අද ඇග මොකද්ද කියලා මේ දරුවෝ දන්නේ නැහැ ගරු ඇමතුමා. මේක කරුණාකරලා විසඳන්න. මොකද නිදහස් අධ්‍යාපනය ගැන ලෙෂ මාත්‍ර හරි විශ්වාසයක් මේ රටේ තිබුණා නම් මේ දුප්පත් දරුවන් ජනතාවගේ දරුවෝ තමයි අද මෙතන මේ බැටේ කන්නේ. මේකෙන් වෙන්නේ පුජ්ජලික අධ්‍යාපනයේ පුජ්ජලික විශ්වවිද්‍යාලවලට මේ ඉන්න හැම කෙනාගේම දරුවෝ යොමු වෙන එක විතරයි. ඒ නිසා කරුණාකරලා මේ ප්‍රශ්නය හැකියක්මනින් විසඳන්න. මේක ආරම්භය වෙන මොකක්වත් නෙවෙයි. මේක ආරම්භය තමයි අර ඇපිට් ටැක්ස් එක ලක්ෂ දෙකම ආරින්න ලක්ෂයට අඩු කරලා ගත්ත ප්‍රශ්නේ.
අධ්‍යාපනය පිළිබඳව පෞද්ගලික මගෙන් අහන නිසා ඔබතුමාගේ නම සඳහන් කළේ. ඔබතුමා ප්‍රශ්නය මම පසුගිය මිනිත්තු 12 තුළද මම කතා කළේ ඒ ගැන. මේක පාර්ලි චම්පිකේ ප්‍රශ්නයක් නෙමෙයි, රාගමන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපි දෙපළම එකතු වී මේක කරන්න ඕනේ. ඒක නිසා අපිට ඇඟිල්ල දික් කරන්න පුළුවන්. මට කියන්න පුළුවන් මේ රෞපක් මෑමතුමා හිටියේ අධ්‍යාපන ඇමති වෙලා හිටියේ එතුමාගේ කාලේ තිබුණ ප්‍රශ්නයක් මේක කියලා. මට කියන්න පුළුවන් ඔන්න දලසලා පෙරම ඇමතුමා හිටියේ ඇමති වෙලා හිටියේ එතුමාගේ කාලේ ප්‍රශ්නයක් කියලා. නෑ, ප්‍රශ්නයේ කොටසක් නෙමෙයි විසඳුමේ කොටසක් වෙන්න උත්සාහ ගන්න. අපි කොහොමද මේක විසඳන්නේ කියලා උත්සාහ ගමු. ඒ නිසා තමයි නොකඩවාම පසුගිය දවස් 3ේදීම රැස්වීම 6ක් තිබිලා තිබෙනවා. දැන් අපිට ලිඛිත ලැබිලා තිබෙනවා ඒ අයගේ කොන්දේසි සමිතියක වැරට වෙන්න කැමතියි කියන එක. අපි ඒ කොන්දේසි ඒගොල්ලන්ට ලබා දෙන්න උත්සාහ ගන්නවා මේ සති 3 තුල දවස් 2 තුල තුලදී. හැමතුමයි කතාවක් තිබෙනවා භාණ්ඩාගාරයේ කැමති වුණා නම් අපි කියන කරන දෙයට අපිට පුළුවන් වෙයි ලබන සතියේ පටන් ගන්න. ඔබතුමයාගේ දියණිය ආපම රුචිදාට එන්න පුළුවන්ුත් වෙයි. ඒ වගකීම පියෙක් හැටියට මටත් තිබෙනවා. මේ රටේ අනාගතේ මොකද ඊට වඩා මට තියෙන්නේ මේ රටේ අධ්‍යාපනය තුළින් ගොඩනැගෙන මිනිහෙක් හැටියට. මේ අධ්‍යාපනය කඩාවැටෙන්නට දෙන්නට බෑ. එය ගෝලීයකරණයද, එය ජාත්‍යන්තරකරණයද, එය අධ්‍යාපනය බහණ්ඩකරණයද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි රාජ්‍ය අධ්‍යාපනය රකගන්නට කළ යුතු සියලු දේම කළ යුතුයි. ඒක ඔබතුමා කැපවීමෙන් ඉන්න බව මම දන්නවා. ඒ නිසා අපි කළ යුත්තේ මේ සංවාදය මෙතනින් නොනවත්වා මේ සංවාදයේ හුදෙක් එක එක පක්ෂවලට එක එක තැන්වලට යොමු නොකර මේ සංවාදයේ තිබෙන අර්ථය අරගෙන ආර්ථිකයේ කොතෙන්ටද යවන්න ඕනේ මේ වසරේ පමණක් බිලියන 530ක් අපි පළවෙනි වතාවට ආරක්ෂක අයවැයට වඩා ඉහළින් ගිහිල්ලා අපි අධ්‍යාපනය ඒත් මදි. මොකද ඉල්ලුම ඒ තරමට වැඩි වෙලා තිබෙනවා. මේ වසරේ ලක්ෂ 167,000 ශිෂ්‍ය ශිෂ්‍යෝ මේ රටේ උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුසුකම් ලැබුවා. නමුත් කීයද ගේදරාද ගන්න වෙන්නේ අපිට? අපිට කොච්චර ගත්තත් ගන්න වෙන්නේ 42,000. මේක යථාර්ථයේ උතුමා දන්නවා මේකේ. එතකොට තව ගොඩනැගිල්ලක් තව විශ්වවිද්‍යාලයක් අද පටන් ගත්තත් ඒ ඉවර වෙනකොට තව අවුරුදු 3ක් වෙනවා ගොඩනැගිලි හදලා ඉවරනකොට. ඒ නිසා මා කැමැතියි අනුර කුමාර සානායක මන්ත්‍රීවරයා මෙතන නැතත් ඔහුගේ මෙල්බන් ප්‍රකාශය ඉතා වැදගත් ප්‍රකාශයක්. මෙල්බන් නුවරදී ඔහු ප්‍රසිද්ධියේ කිව්වා මේ රටේ රාජ්‍ය නොවන විදේශකින අධ්‍යාපන ක්‍රම වේදයේ තුනම පිළිගන්නා බවත්. එනේ එහෙම නොකර අපිට බෑ හාවර්ඩ් එකක් හදන්න. එහෙම නොකර අපිට බෑ කවදාවත් හාවර්ඩ් තියා MIT එකක්වත් හදාගන්න. මන්දයත් අද සිදුවලා තිබෙන ආර්ථික ගෝලීයකරණය ඔබතුමා විසින්වත් මම විසින්වත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ හමන හුලඟ නවත්තන එක නෙමෙයි. ඒ හුලඟට හෙරෙයිව ශ්‍රී ලංකාක ජාතියක් හැටියට ජීවත් වීමේ අභිමානය අපේ දුවදරුවන්ට ලබා දීමයි. අන්න ඒ සඳහා වූ අධ්‍යාපන ක්‍රමවේදයක්, ආයතනික ක්‍රමවේදයක්, පුද්ගලයන්ගේ ක්‍රමවේදයක්. හැබැයි සභාපතිතුමනි මම එකක් කිව යුතුයි. විශ්වවිද්‍යාලවල ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේදය ඉතාමත්ම සෝචනීය තත්ත්වයේ තිබෙන්නේ. එයට හේතුව අපේ බුද්ධි දරිද්‍රතාවය. We are living in a world and a country, particularly in a system where intellectual poverty is the hallmark of our higher education sectors. They are unable to sit down and talk and solve and come to conclusion of problems. This is මේක අදියේ වෙච්ච දෙයක් නෙමෙයි. කාලාන්තරය තිස්සේ මම පාසල් යද්දි මම හිතනවා ඩලසලහ පෙරු මන්ත්‍රීතුමා මාත් එක්ක කැමති වෙයි. අපි පාසල් යද්දි මේ රටේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරු ලෝකේ දන්න අය. චන්ද්‍ර වික්‍රමගේ, සිරිල් පොන්නම්බෙරුම, නන්දදාස කෝදාගොඩ ලෝකේම දන්නවා. අද විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් මේ නම් ඒ ඩිපාර්ට්මන්ට් එකේ ළමයිවත් දන්නේ නැහැ. මේක ඇත්ත. ජයදේව උයන්ගොඩ කියන මහාචාර්යවරයා කවුද කියලා පළවෙනි වසරේ ශිෂ්‍යෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාකරණ දරුවෙක් දන්නේ නැහැ. අවුරුදු 35කට පස්සේ ඒ මහාචාර්යවරයා දේශපාලන විද්‍යාව පිළිබඳ දකුණු ආසියාවේ බුද්ධිමත් එක්කටින් ලෝකෙ පිළිගත් එක්කෙනාගේ නමවත් දන්නේ නැති ක්‍රමයකට අපි මේ අධ්‍යාපනය කරගෙන යන්නේ. මෙය නැවත්විය යුතුයි, මෙය ප්‍රශ්න කළ යුතුයි, මෙය හරස් වී අපි ජාතිය වෙනුවෙන් මේ දායකත්වය විය යුතුයි කියලා මා සිතනවා. ඒ නිසා පාටලි චම්පික මන්ත්‍රීවරයා අසූ ප්‍රශ්නයට කෙටි පිළිතුරක් වශයෙන් රැස්වීම් 4ක් මගේ මූලිකත්වයෙන් දවස් දෙකේ සිදු වුණා. අපිට ලිපි ලැබිය තියෙනවා ඒගොල්ලන්ගේ කොන්දේසි දමා. ඒ කොන්දේසි අපි සලකා බලනවා. පුළුවන් තරම් ඉක්මනින් ලබන සතියෙ වෙද්දි මා හිතන්නේ අපිට සුභවාදී ලකුණු පෙනී තිබෙනවා මෙය නිකත කරලා ආපහු නැවත විශ්වවිද්‍යාලෙ පටන් ගැනීමට. මට සම්පූර්ණ 100%ක් පොරොන්දු වෙන්නට බෑ. මොකද මේක භාණ්ඩාගාරයේ කොටසක් තිබෙන නිසා. ඔබතුමා දන්නවා ඒ පිළිබඳව. ඔබතුමා මට වඩා ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ මේ දේශපාලඥයෙක් සහ ඇමතිවරයෙක් හැටියට හිටපු නිසා. නමුත් ඉන් ඔබට ගිහින් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අද වෙනකොට මම කියන්න ඕනේ විශ්වවිද්‍යාල 3ක්. කොළඹ විශ්වවිද්‍යාලය, පෙරදිනිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පළමු වතාවට ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 10 ඇතුළට ඇතුල් වී තිබෙනවා. පෙරදිනිය, කොළඹ and ශ්‍රී ජයවර්ධනපුර යුනිවර්සිටි have entered The first 1,000 best universities in the world. And this is an achievement for a nation that was fallen and getting up. This is an achievement for a nation which was attacked by the terrorists in 2019. For a nation which was devastated by COVID. For a nation that was made to fall by political and economic bad decisions. A nation that almost gave up its democratic foundations. But today, thanks to far-seeking, far-sighted leadership and the international community and all of us, even the most peripheralized citizen, because he or she paid the taxes that is needed. And ඒ කට්ටියගේ සාමූහික නිසා අද අපිට පුළුවන් වෙලා තියෙනවා නැගිටි සිටින්නට. මේ මොහොත තමයි. අපි ගිය ගමන වැරදි නම්, වැරදි රාශියක් කළා නම්, අලුත් ගමනක් පටන් ගන්න මොහොතේදී අපිට වැදගත් වෙනවා අලුත් ගමනේදී කලින් කරපු වැරදි නොකර අලුත් දේවල් කරන්නට උත්සාහ ගැනීමට. ඒ නිසා කාරණා තුනක් මම කියන්නට කැමතියි. එකක් ජාතික පෙරපාසල් අධ්‍යාපනයක් අවශ්‍යය. අධ්‍යාපන ප්‍රතිපත්තියක් අවශ්‍යය. තවමත් එය දඩසලහ පෙරව මන්ත්‍රීතුමා මේ ඔබතුමා ඇමතිවරු කාලේ මේ ගන්න උත්සාහ ගත්තා තවමත් දැරි වෙලා තියෙනවා. උතුරේ උගන්වන්නේ මොකද්ද? උතුරේ කෙනෙක් උගන්වනවා මේ රට ඔක්කොම සියලුම රටම තිබුණේ දෙමළමණිහාගේ කියලා විජයවිල්ල මේක අල්ලගත්තයි කියලා. ඒ දරුවට උගන්වන දේ. දකුණේ මොකද්ද උගන්වන්නේ සමහර පෙරපාසල් වල? දුටුගැමුණු රජුරු තමයි හිටියේ. එයා විතරයි හිටියේ මෙතන. සිංහනාය විතරයි මේ රටේ හිටියේ. ඒ නිසා දෙමළු කවදා හරි මේ රට කඩාපැන්නේ උන් එළවන්න ඕනේ කියලා. මා දන්නේ නැහැ මද්‍රාසාවල මොනව උගන්වනවද කියලා. ඒ නිසා ඒ එසේ නොවි එහෙම උගන්වන පරපුරකට කවදාවත් එකට ජීවත් වෙන්නට බැරි වෙයි. අපට අවශ්‍ය වෙනවා ජාතික කතිකාවකෙන් පෙරපාසල් අධ්‍යයන ක්‍රමයක්. ඒ උතුරද දකුණද කන්ද උඩරටද කළුතරද මද්‍රසාවද දහම් පාසලද කියන්නේ නැතිව අපට ජාතියක් හැට ගොඩනගන්නට පුළුවන් අපිට විවිධත්වය තුළ කොහොමද අපේ ජාතික කොඩිය යටතේ අපි ජීවත් වෙන්න පුළුවන් නොබෙදුණු රටක කියන ඒ සංකල්පයට අවශ්‍ය වෙන පෙරපාසල් අධ්‍යයන ප්‍රතිපත්තියක් අවශ්‍යයි එය ලහිලයියේ ගෙනා යුතුයි දෙවනුව පස්වන ශ්‍රේණියේ විභාගය අද වෙනකොට මැද වයසේ දෙමව්පියන්ගේ ජීවිතේ ලොකුම අභියෝගය බවට පත් වී තිබෙනවා ඇයි ජාතික පාසලකට තමන්ගේ දරුවන්ව දාගන්න තියෙන එකම ක්‍රමය ඕකයි ඒ නිසා ඒ දරුවාගේ කරපිට පටවන ආතතිය පීඩනය බලපෑම තෙරපම විවිධාකාරයි මානසිකයි ආර්ථිකයි කායිකයි සමාජිකයි මෙය අවශ්‍යද කියන ප්‍රශ්නය අපි ඇසිය යුතුයි තුන්වෙනුව මේ ක්‍රමවේදය තුළ අපට GCOL සාමාන්‍ය පෙළ පහ සමත් වෙලා උසස් පෙළට යන්න තියෙන ධාරාවන් හයක් තිබෙනවා දැන් මේ ධාරාවන් හය පමණද අපිට ලෝකයට ප්‍රවේශයන් බිහි කළ හැකි කොහොමද අපි මේක එනම් ගණනය කරන්නේ මගේ යෝජනාව නම් 8 වෙනි ශ්‍රේණියේදී ඒ කියන්නේ අවුරුදු 14 දී 13 දී වයස තියෙද්දී මනෝවිද්‍යාඥයන් සෞඛ්‍ය විද්‍යාඥයන් කියනවා තීරණ ගන්න පුළුවන් බුද්ධියක් තිබෙන්න පුළුවන් දරුවෙක් කියලා ඒ අයගෙන් අහන්න පුළුවන් ඒ අය එතුවල් එතුවක්කල් ලබාගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව සටහන් වල තියෙනවා ගණිතයට දක්ෂද භාෂාවට දක්ෂද කලාවට දක්ෂද ප්‍රශ්න විසඳීමට දක්ෂද ක්‍රිටිකල් තින්කින් වලට දක්ෂද කියලා එතනදී අපි ඒ දරුවා සහ දෙමව්පිය සමග සාකච්ඡා කර මේ දැනට කැනඩාවේ ෆින්ලන්තයේ වගේ රටවලට සිදු වෙනවා ඒ පුරවැසියාට අයිතියක් දෙනවා ඔහුට ඇයට ලබා ගන්නට පුළුවන් යන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා එතකොට අපිට පුළුවන් මේ දැනට අපිට තිබෙන උසස් පෙළ ඊළඟට විශ්වවිද්‍යාලය ඊළඟට පළවෙනි උපාධිය කියන මේ පටු හීන වුණු මේ මාර්ගයේ නොගින් අපේ පුරවැසියන්ට බහුතරයක් වුණු විවිධත්වයෙන් සමන්විතු පූර්ණ පළල් පුළුල්ුණු අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා දෙන්නට තුන් වෙනුව හතර වෙනුව මා හිතනවා විශ්වවිද්‍යාල 17ක් රාජ්‍ය යටතේ තිබෙනවා රාජ්‍ය නවන විශ්වවිද්‍යාල 26ක් තිබෙනවා ඒ දෙකටම අමතරව පිටරට උපාධීන් ලබා දෙන ආයතන හැටියට ලියාපදිංචි වෙච්ච ආයතන 237ක් තියෙනවා ගරු දරසලාපිරු මන්ත්‍රීතුමනි affiliated education degree holding awarding institutes කියලා 203ක් තියෙනවා මුල්ලතිව් වල ලියාපදිංචි වෙලා ඒවා ඔක්කොම companies යටතේ ලියාපදිංචි වෙලා තියෙනවා මම අහපුවාම ඒගොල්ලන්ගෙන් වார்த்தාවක් ඒගොල්ලෝ කියනවා ඔයාට අයිතියක් නැහැ අපේ වார்த்தාවක් ඉල්ලන්න අපි companies අපි කම්පනීස් වල කම්පනියක් එක යටතේ මේ ආයතන ලියාපදිංචි විදිහට ආයතන අපි යවලා තියෙනවා මොකද මට ඉන්න කියනවා ඒ අය ඒගොල්ලන්ගේ මේ උපාධි ප්‍රදාන උත්සවයට මම යන්නේ නැහැ මම කියන්නේ ප්‍රධාන උපාධි උත්සවයට යන්න ඕන නම් ඔයගොල්ලන්ගේ පසුගිය අවුරුදු තුනක වාර්තාව මට එවන්න. ඒකේ අධ්‍යාපන වාර්තාව සහ ආර්ථික වාර්තාව මූල්‍ය පරිපාලන වාර්තාව මට එවන්න. I need financial accounts and education accounts from last 3 years. Only then I will come to any of your events. එහෙම වෙන බලද්දී 270 ගානක් තියෙනවා. දැන් මේක ආයාලේ යනවා. මා දන්නවා. රුසියාවට යවන්නයි කියලා මුදල් ගන්නවා. පළවෙනි සෙමස්ටර් එකේ විතරයි ගෙවලා තියෙන්නේ. රුසියාවට කියලා බලද්දී කීපෝ විශ්වවිද්‍යාලේ නෙමෙයි තියෙන වෙන විශ්වවිද්‍යාලයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමය අපි නවත්විය යුතුයි. ඒ නිසා ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමාගේ නායකත්වයේ යටතේ දැනට තිබෙන බර්ලින් තාප්පයේ තිබියදී බිහි කළ රුසියාව රුසියාව හැටියට තිබියදී බිහි කළ ඒ කියන්නේ අවුරුදු 45කට කලින් බිහි කළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තව තම දිවිය අවසන් කොට ඇත. ඒ නිසා අපි ඒ වෙනුවට ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිසමක් බිහි කළා. ඒ පිළිබඳව පෙටුම්පතද මේ මොහොතේ සකස් වෙමින් පවතිනවා. ඒ සරලම රේඛාව නම් මම කියන්නේ රාජ්‍ය රාජ්‍ය නවන කියලා විශ්වවිද්‍යාල දෙකම පරිපාලනය කරන්නට පුළුවන් ඒ කොමිසම් සභාව යටතේ කවුන්සිල දෙකක් බිහි වෙනවා. අධිකාරීන් දෙකක් බිහි වෙනවා. නමුත් ඒ අධිකාරී දෙකටම පොදු වුණු දෙක ජාතික අධිකාරියක් බිහි වෙනවා. Education Quality and Accreditation කියන අධිකාරිය. ඒ කියන්නේ ඔබ රාජ්‍යයද රාජ්‍ය නොවනද රාජ්‍ය තවත් ආයතනයකට සම්බන්ධද කියන එකට මේ වැදගත් වෙන්නේ. ජාතියක් හැටියට අපේ අධ්‍යාපනයේ ප්‍රවිතිය පිළිබඳව එක ආයතනයක් තියෙනවා. එතකොට NSBM එකේ ඩිග්‍රිය ගත්තත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රිය ගත්තත් වෙනසක් වෙන්න විදියක් නැහැ. ඒක ක්වොලිටිය තියෙනවා. මුදල් ගෙවීම තමයි වෙනසකට තියෙන්නේ. ඒ ක්වොලිටිය නැත්තම් අපිට බැරි වෙනවා ජාතියක් හැටියට එකට එක පතාවම ගොඩනගන්නට. මන්දයත් ආර්ථික සංවර්ධනයට බලපාන ප්‍රධානම ආයෝජනය අධ්‍යාපනයයි. මේ කොරියාවේ අපි දැක්කා. මේ ජපානයේ අපි දැක්කා. ෆින්ලන්තයේ අපි දැක්කා. එහෙනම් ජනාධිපතිතුමා ඇතුළු නායකත්වය මේ මොහොතේදී හිත සීන අපිට අපි වැඩ කරමින් යන අනාගතය ගැන බලන මේ 20, 25, 20, 30 වෙන කාලය තුළදී අපේ ණය ප්‍රතිඋපගත කර අපි සහන කාලයක් අරගෙන 20-30 සිට ගොඩනගන්න හදන අලුත් ශ්‍රී ලංකාව තුළ අපට තිබිය යුතු ප්‍රධාන අංගයක් වෙන්නේ ජාතික අධ්‍යාපන ක්‍රමවේදයයි. මේ සමගම පස්වෙනි කාරණය තාක්ෂණ අධ්‍යයනය. තාක්ෂණ අධ්‍යයනයට අද තිබෙන බාධාව කොමක්ද? ජර්මන් තාක්ෂණ විද්‍යාලය අපට දුන්නු තෑග්ගක්. හාඩි විශ්වවිද්‍යාලය අපට දුන්නු තෑග්ගක්. නමුත් මේ ආයතන දෙක හැර අපට ජාතික තාක්ෂණික ආයතන පටන් ගන්නට තිබෙන අපහසුව මොකද්ද? අපි යුවටෙක් එක පටන් අරගෙන තිනවා. එක විශ්වවිද්‍යාලයක් තිබෙනවා අපට. ඊළඟට ජාතික පුහුණු කිරීමේ අධ්‍යාපනය අපි වැඩි දියුණු කරලා VAT කියලා එකක් පටන් අරන් තිනවා. නමුත් මේ ප්‍රමාණයන් මදි වී තිබෙනවා අපට. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා
ගරු ඇමතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක්
රාජ්‍ය හා රාජ්‍ය නවන කියන ආයෝජනයන් යටතේ දැන් මේ වෙලා තියෙන්නේ ගරු ඩලස් ලාපර්ම මන්ත්‍රීතුමා ඔබතුමාගේ නවනිතරම කියනකට කමක් නැහැ මම හිතන්නේ ඔබතුමා අධ්‍යාපනය පිළිබඳව ආත්මෙම හිතන කෙනෙක් නිසා මම කියන්නේ ඇලන් මාස් තක්කඩියෙක් කියන රටක අපි ජීවත් වෙන්නේ ඊට පස්සේ ඊළඟ දවසේ සමා වෙන්න කියලා කියනවා ඇලන් මාස් කියලා ඒ ආදිය තක්කඩියෙක් ආර්ථික ඝාතකයෙක් කියලා ඊළඟ දවසේ කියනවා සමා වෙන්න මම එහෙම කිව්වට කියලා. එවැනි අය නායකත්වයේ ගන්න බලන් ඉන්න රටක තමයි මේ අපි කතා කරන්නේ. මේ ඛේදවාචකේ මේ ආශය ඒකයි. ඒ නිසා මම හිතනවා ලැබුණු කාලය මට කෙටි වෙන නිසා අධ්‍යාපනයේ සම්බන්ධයෙන් උදේ බුදුපහන පත්තු කර කුරුසයේ ළඟ යාඥා කර පල්ලියට ගින් පළවෙනි දුවා කර කෝවිලියට ගින් පළවෙනි යාඥාව කර එන මේ දේශයේ ඒ ආධ්‍යාත්මයට පසු අපි සියලු දෙනාම ජනාධිපතිතුමාගේ සිට මිරිසේ දීවරය දක්වත් මුල්ලතී වූ ආබාධිත ජීවත් වෙන ඒ උමා සහෝදරිය දක්වත් එකසේ ඇතුලේ අර කාමරේ වාඩි වෙලා ඉන්න UGC චෙයාර්මන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මහාචාර්ය සම්පත් අමරතුංග දක්වත් සියලු දෙනාම එකඟ වී තු එක කාරණයක් තිබෙනවා. මොකද්ද? අපේ අධ්‍යාපනය ජාතික විය යුතුයි. එය ජාත්‍යන්තර විය යුතුයි. ඒ වෙනුවෙන් අපි කිසි කෙනෙක් දෙමළද සිංහලද මුස්ලිම්ද අර පක්ෂයේද මේ පක්ෂයේද කියන්නේ නැතිව එක් වෙන්න ඕනේ කියන ආයාචනය ආරාධනය මා කරනවා. එය මේ ජාතියේ පළමුවැනි හදගැස්ම වේවා. බලය ගැනීම නෙමෙයි, ලැබුණු බලය රදී සිටීම නෙමෙයි, නමුත් අධ්‍යාපනයේ ක්ෂේත්‍ර කේන්ද්‍ර කරගත්තා වූ අලුත් ශිෂ්ටාචාරයක ගමන අපට ආරම්භ වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මා නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු එමෙතුමා.